තුනි කවුරුත් සාධකාරයක් දෙන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ඊයේත් පෙරේදාත් පළමුදාත් පසුගිය තුනකම හවස් වරුවේ මේ පින්වතුන්ට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන පරිදි එදා ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ ඒකායන මාර්ගය පැහැදිලි කරා. මේ ඒකායන මාර්ගය පැහැදිලි කරන්නට පෙරත් පසුවත් බුදුහාමුදුරුව මගඵල ලබන්නට අරහන්ත ඵලයට පත්වෙන්නට විද්‍යා විමුක්තිය පූර්ණය කරගන්නට අරහත්ත්වයට පත්වෙන්නට උපකාර වන ආකාරයට තවත් බොහෝ දේශනා කරලා තිබුණා. ඒ දේශනාවන්ගෙන් මූලිකම දෙයක් තමා කායගත සති සූත්‍රය. මේ කායගත සති සූත්‍රයත් මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකයේ තියෙන වැදගත් සූත්‍රයක්. බුදුහාමුදුරුව මුල් අවුරුදු 25ම හිටියේ 24ක් විතර රජගල රජගහ නුවර මේ අම්පාර දිස්ත්‍රික්කේ තියෙන රජගහ නුවර. ඒ අවුරුදු 24ක් විතර ඉන්නකොට තමා අනේ පිදුසිටතුමා ඇවිල්ලා බුදුහාමුදුරන්ට ආරාධනයක් කළේ මේ රිටිගල ජේතවනාරාමය සකස් කළා එතෙන්ට වැඩම කරන්න. ඒ ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක, ඒ කියන්නේ අවුරුදු 25කට පස්සේ, මේ දම්සපා මණ්ඩපයේදී භික්ෂුන් වහන්සේලා, භික්ෂු කියන්නේ උපාසක උපාසිකා මහණමෙහෙන සිව්වනක් පිරිස. මේ සිව්වනක් පිරිසම දම්සපා මණ්ඩපයේ දවසක් බුදුහාමුදුරුවෝ එන්නට වැඩමවන්නට පෙර සාකච්ඡා කරනවා නොයෙක් කරුණු. මෙහෙම සාකච්ඡා කරන දවසක තමයි මේ කායගත සති සූත්‍රය නැවත දෙවන වරට බුදුහාමුදුරුව දේශනා කළේ. එවං මේ තුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ සම්බහුලානම් භික්ඛූනම් පච්චාබත්තම්. පච්චාබත්තම් කියන්නේ පසුබත. දවල් දානි ගත්තට පස්සේ මේ 3-4 විතර වෙන වෙලාවට නම පච්චාබත්තම් කිව්වේ. පිණ්ඩපාත පටික්කන්තාන උපට්ඨාන සාලායන් සන්නි සින්නානං සන්නි පතිතානං අයමන්තරා කටා උදපාඩි. ඒ බුදුහාමුදුරුව එනකං අයමන්තරා කටා උදපාඩි. කතා කරා අච්චරියන් ආහුසෝ අබ්බුතං ආහුසෝ යාවංචි විඩං යන තේන භගවා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලාවුත්තා මහානි සංසාති. මේ බික්කු පිරිස බුදුහාමුදුරුවන්නට පෙර කතා කළා ධම්මසභා මණ්ඩපයේදී බුදුහාමුදුරුව අතීතයේදී දේශනා කරලා තියෙනවා මේ මහත්ඵල මහානිසංස දෙන ලබාගත හැකි සූත්‍රයක් වන කායගත සති සූත්‍රය. මේ වෙන විට අවුරුදු 25ක් විතර වෙනකොට මේ කායගත සති සූත්‍රයට වඩා වැදගත් අර ඒකායන මාර්ගය විග්‍රහ කරපු මහා සතරාතිපට්ඨාන සූත්‍රය, ආනපාන සති සූත්‍රය මේ වගේ දේවල් දේශනා කරලා තිබුණා. ඉතින් ඒක නිසා මේක භික්ෂුන් අතර කතාවක් ඇති වුණා. මේ කායගත සති සූත්‍රය මහත්ඵලයි මහානිසංසයි, මේක මොකක්ද කියලා. ඒ අනුව බුදුහාමුදුරුව ධම්මසභා මණ්ඩපයට වැඩම කළාම ප්‍රශ්නයක් ඇහුවා. මම එන්නට පෙර මොකද්ද මේ සාකච්ඡා කළ මාතෘකාව? ඒ ගමන ඒ භික්ඛු පිරිස ප්‍රකාශ කළා මේ කායගත සතිය මහත්ඵල මහානිසංස දෙන අපි අහන්න කැමතියි. ඒ අනුව තමයි බුදුහාමුදුරුව ජේතවනාරාමේදී මේ සූත්‍රයක් හැටියට ත්‍රිපිටකයේ තියෙන මේ කායගත සති සූත්‍රය දේශනා කළේ. ඒ කායගත සති සූත්‍රය ඊගාවට බුදුහාමුදුරුව බොහොම ක්‍රමානුකූලව විග්‍රහ කරනවා. කතං භාවිචාච භික්කවේ කායගත සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසත්. කොයි ආකාරයට භාවිතා කළොත්ද මේ කායගත සතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා බුදුහාමුදුරුවම ප්‍රශ්නයක් අහලා ඒ භික්ඛු පිරිසට, සිවණක් පිරිසට බුදුහාමුදුරුව දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මේ ආකාරයට දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති රසං වා අස්ස සන්තෝ රසං වා පස්ස සන්තෝ සබ්බකාය පටිසංවේදී සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං කාය සංකාරං අස්සපස්ස විග්‍රහ කළා. දැන් මෙතෙන්දී මේ කායගත සති සූත්‍රයේ දේශනා කර වදාළේ මේ ආනපාන පබ්බයමයි, වෙන මොකක්වත් නෙමෙයි පළමු කොටම. ඒ නිසා අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධි පබ්බය හැටියට විග්‍රහ කරපු දේමයි. හැබැයි මෙතන එහෙම කිව්වේ නැහැ. මෙතන කිව්වේ නැහැ ආනපාන පබ්බය කියලා. හැබැයි ඒ කරුණම ඒ වචනම විග්‍රහ කරා. ඊළඟට ඒ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ආකාරයට නෙමෙයි වෙන ආකාරයකට මේ ආනපාන සති සමාධියේ පිහිටා සිටීමෙන් යම් වෙනසක් වීම විග්‍රහ කළා. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිටත්තස්ස විහෙරතු යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. යම් කිසි කෙනෙක් මේ ආකාරයට කාය සංකාර මේ පස්සම්බයං කාය සංකාර කායේ කාය අනුපස්සනා කරනකොට තස්ස ඒවං අප්පමත්තස්ස මත්ත රාගමත ද්වේෂමත මෝහමත අප්පමත්තස්ස වෙනවා ආතාපිනෝ තවා දවා කෙලෙස් පහිටත්තස්ස කියන තත්ත්වයට පත් වෙනවා ප්‍රහාණ වෙනවා පහීන වෙනවා කියන්නේ ඒක වෙන්නේ ඒ ගේහ සිත සර සංකප්පා තේ පහියන් අර ගේහ සිත බව අර කිව්වනේ නිවිසමානා කියලා ඒ නිවිසමානා බව තමයි ගේහ සිත ඒ බව පහියන් ප්‍රහාණය වෙනවා කොහොමද මේක වෙන්නේ තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති බුද්ධ ඥාන පද හතර වඩා වර්ධනය වෙනවා සං දෙස්සේති සම්මාද වේති සමුත්තේජේති සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර මයි සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන අර්ථය. ඒ අනුව තේ සර සංකප්පා පහියන්ති ඒ අනුව පුද්ගලයා තුළ ඒවං භික්කවේ භික්කු කායගතා සතින් භාවේති. මේ කායගතා සතිය දිගටම භාවිතා කිරීමෙන් පුද්ගලයා තුළ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මා දියති කියන තත්වය වඩා වර්ධනය. ඒ අතරම අර ගේහසිතං සර සංකප්පා පහියන්ති. ඒ නිසා පුද්ගලයා තුළ තියෙන කෙලෙස් අපමත්තස්ස ආතාපිනෝ පහිටත්තස්ස ඒ කෙලෙස් දවා තවා ප්‍රාණී කරනවා මත අප්ප වෙනවා අපමත්තස්ස කියන තත්ත්වයට පත් වෙනවා. ඒ පළමුවෙනි අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තිබුණු ආනපාන සති පබ්බේමයි මෙතන කායගත සතියේ මුල. හැබැයි මෙතන පබ්බ හැටියට විග්‍රහ කරලා නැහැ. ඊළඟට කායගත සතියේ දෙවෙනි අත්‍රත් කියන්නේ අර ඉරියාපත පබ්බයමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ දෙයමයි ගච්ඡන්තෝ වා නිසින්නෝ වා සයනෝ වා තිත්තන්තිවා. එනිසා මේ හතරමයි නිසින් තිතෝවා ගච්ඡාමිති පජානාති ඒ වගේම තිතෝවා නිසින්නෝවා සයනෝවා මේ ඉරියාව් හතරමයි අර ආනපාන සමාධියේ මේ ඉරියාව් හතරෙදි මේ ආනපාන සත්‍ය සමාධියේ දිගටම භාවිතා කිරීමෙන් එතෙන්දි සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති අර කෙලෙස් දවා තවා මේ බුද්ධිඥාන පද හතර ප්‍රගුණ වෙනවා. ඊළඟට තුන්වෙනි එක අර සම්පජානකාරී හෝති සම්පජඤ්ඤ පද්මය මයි මෙතනත් තුන්වෙනි පියවර හැටියට අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ අසිතේ පීතේ බාහිතේ සාහිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගත්. ඒ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන සියලු දේ මේ කායගත සති සූත්‍රයේ ඒ ආකාරයෙන්ම තියෙනවා. ඊගාවට පටිකූල මනසිකාරයේ ඔය කේසා ලෝමානකා දන්තා මේ ගෝණිය ලේල බලන කතාව මේකෙත් තියෙනවා. මේ ආකාරයම ඒ උදාහරණයම මෙතනත් දීලා තියෙනවා. ඊළඟට ධාතු මනසිකාර පබ්බයත් ඒ ආකාරයෙන්ම කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. නවසීවතික පබ්බයත් ඒ ආකාරයෙන්ම දේශනා කරලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා, කියලා දීලා තියෙනවා. හැබැයි අවසානයේදී අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදිහෝති සම්මාදී. අර මහා සතර රතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඥානමත්තා පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී. අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග්ග කිරී. නමුත් මේ මහා කායගත සත්‍ය සූත්‍රයේ එහෙම එකක් කියලා නැහැ. මෙතන තියෙන්නේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති. ඒ බුද්ධ ඥාන පද හතර. දැන් මේ ආකාරයට මේ පබ්බ 14ක් මහා සතර අටිපට්ඨානි සූත්‍රයේ තිබුණා. ඒ පබ්බ 14ම කායගත සත්‍ය සූත්‍රයේ ඒ වචනවලින් ඒ උපමා උදාහරණ සහිතවම දීලා, ඊළඟට මෙතෙන්දී මේ කායගත සත්‍ය සූත්‍රයේ තියෙන්නේ අර සතර සතිපට්ඨානය වැඩිම නෙමේ. එවනනම් වේදනාසු වේදනාසු පස්සනාව, චිත්තේ චිත්තානු පස්සනාව, ධම්මේසු ධම්මානු පස්සනාව, එහෙම කතාවක් මේකෙ නෑ. මෙතන තියෙන්නේ මේ 156 වෙනි ඡේදයේ ඊගාවට යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා අන්තෝ ගදා වාස්ස කුසලා ධම්මා ඒකේචි විද්‍යා භාග්‍ය. මෙතෙන්දි වෙන්නේ ඊට වඩා වෙනස් එකක්. 155 වෙනි ඡේදයේ මේක විග්‍රහ කරලා තියෙනවා. 155 වෙනි ඡේදයට පෙරලා ගන්න. 155 වෙනි ඡේදයේ තියෙනවා මෙහෙම, මේ කායගත සතියේ පබ්බ 14 දිගින් දිගටම භාවිතා කරනකොට, බහුලීකත බහුලව භාවිතා කරනකොට, පුනච පරම් භික්කවේ භික්කු විවිච්චේව කාමේහි විවිච්චේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීතිසුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානං උපසම්පජ්ජ පිහෙරති. දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මේ පළවෙනි ආර්ය ධානයට යෝගාවචරයා පත් වෙනවා. අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාර නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන මේ කායගත සති ඒ පබ්බ 14 දිගටම පවත්වාගෙන වඩා වර්ධනය කරගෙන යනකොට, අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීති වෙනකොට, මෙතන ඒ යෝගාවචරයාට පළවෙනි ආර්ය ධානය, කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච. විවිච්ච කියන්නේ වෙන් වූ සිතක්. කාමෙන් වෙන් වූ සිතක්, පාපෙන් අකුසල ධර්මයෙන් වෙන් වූ සිතක් ඇතිව සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ධානයට යෝගාවචරයා පත් වෙනවා. ඒ පඨම ධානය පිළිබඳව තමා ඊළඟට උපමා උදාහරණ සහිතව විග්‍රහ කරන්නේ. ඒ පටමධ්‍යානය විවේකජයන පීතිසුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිප්පරති නාස්සකිංචි සබ්භාවතෝ කායස්ස විවේකජයන පීතිසුකේන අප්පුටං හෝති. මේක මේ උදාහරණයක් උපමාවක් ගන්නේ මේ දිගටම විග්‍රහ කරන්නේ මේ උදාහරණය උපමාව. ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ අද වගේ ඔය ෂැම්පු සබන් වගේ දේවල් තිබුණේ නෑ. ඒ කාලේ තිබුණේ අර කොකු මකර වගේ ඔය ගොඩපොර ඒ වගේම මේ නොයෙකුත් ගස්වල දේවල් සෙවල තියෙන එහෙම අඹරලා ගුලියක් හැටියට මේ නානකොට ඇඟ මේ ඇඟේ සබන් වෙනුවට ගානු. එහෙම ඒ වගේ දෙයක් ගෑවහම මුළු ශරීරයම අර අමුතු සිසිලකින් මේක වෙනස් වෙනවා. ඒක තමාර පටමධ්‍යානයේ අරිය පටමධ්‍යානයේ ලක්ෂණය. ඒක තමා මේ උදාහරණයකින් උපමාවකින් මේ දිගටම කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ පටමධ්‍යානය අර්ජානය ලැබුණට පස්සේ ඊළඟ ඡේදයේ පුණිච පරම්භිකවේ භික්ඛු අර සවිතක්ක සවිචාර ඉවත් කළා. දැන් විතක්ක විචාර භූප සමාය ඒක ඉවර කළා. ဒုတိය ඥානයට අර්ජානයටපත් වෙනවා. ඊළඟට ඊළඟ ඡේදයේ තတိය ඥානයටපත් වෙනවා. ඊළඟ ඡේදයේ චතුර්ථ ඥානයට අර්ඥානයට යෝගාවචරය ක්‍රමානුකූලව මේ කායගත සතියේ පබ්බ 14 දිගටම කරගෙන යනකොට බහුලව කරගෙන යනකොට මේ ආර්ය ධ්‍යාන හතර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යානයන් ඒ යෝගාවචරයාට ලැබෙනවා. ඒ ආර්ය ධ්‍යානයන් ලැබීම පිළිබඳව තමයි 156 වෙනි ඡේදයේ උපමා උදාහරණ සහිතව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි අර යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලීගත අන්තෝගදා වාස්ස කුසලා ධම්මා ඒකේචි විද්‍යාභාග්‍ය. මේ ආර්ය ඥාන හතරවෙනි ආර්ය ඥානයට පත්ුණ ආර්ය ශ්‍රාවකයා මේ කුණු කෙලෙස් කිලුටු ධම්ම කුසලා ධම්මා කිව්වේ ඒවා අන්තෝගදා වාස්ස පිටින් දිගටම ඉවත් කරමින් පිරිසිදු කරමින් මේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්නවා. එතෙන්දිත් උදාහරණයක් උපමාවක් මේ දීලා තියෙන්නේ. මේ උදාහරණ උපමා තමයි මේ දිගටම මේ විග්‍රහයේ තියෙන්නේ. මෙහෙම කායගත සතියේ ඒ පබ්බ 14 දිගටම කරගෙන යන පුද්ගලයා ආර්ය ඥාන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ලැබුණට පස්සේ ඒ පුද්ගලයාට 158 වෙනි ඡේදයේ තියෙනවා යස්ස කච්චති භික්කවේ කායගත සති භාවිතා බහුලීගත සෝ යන් පුද්ගලයා යස්ස යස්ස අභිඤ්ඤා සච්චිකරණීයස්ස. ඒ පුද්ගලයාට අභිඥා ලැබෙන. අභිඥා පංචාභිඥා ෂඩ් අභිඥා අෂ්ට අභිඥා ලැබෙනවා. මේ අභිඥා පිළිබඳව තමා ඊළඟට උදාහරණ උපමා සහිතව මේ කායගත සති සූත්‍රයේ දිගටම තියෙන්නේ. ඒ අභිඥා ලැබූ මේ ආර්ය ශ්‍රාවකයා ඊළඟට මේ පුද්ගලයා 159 වෙනි ඡේදයේ තියෙනවා කායගතාය භික්කවේ සත්‍යා ආසේවිතාය භාවිතාය බහුලීගතාය යානිකතාය වත්තුගතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාරද්ධාය දස ආනිසංසා පාටිකංකා අරති රති සහෝ හෝති. අරති රති සහෝ හෝති නච තං අරති සහති උපන්නං අරතිං අභිබුය්‍ය විහරති. අර ආරති විරති පාපා කියන රටෙන් ඒ රතියෙන් විරතියෙන් සහමුලින්ම ඉවත් වෙලා ඒ පුද්ගලයා අර අභිඥා ලබනෝ. අභිඥා ලැබීම නිසා ඒ යෝගාවචරයාට මේ ආර්ය හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ අර ඉද්දිවිද ඥාන, දිබ්බ චක්කුණාන, දිබ්බ සෝත ඥාන, තුන්කල් දකිනා නුවන, මේ අර අභිඥා අෂ්ටාභිඥාවල තියෙන සියලු ඥාන මහත්ඵල මහානිසංස හැටියට ලැබෙනවා. ඒ ලැබින අභිඥන් ඒ කායගත සතිය දිගටම වඩාගෙන යනකොට පළමු කොටම ආර්ය ඥාන හතර පූර්ණ වෙනවා, දෙවනුව අභිඥා ලැබෙනවා, ඊළඟට ඉද්දිවිද ඥාන, දිබ්බ චක්කුණාන, දිබ්බ සෝතු සෝත අර තුන්කල් දකිනා දිව ඇස, දිව කන, දිව මන, තුන්කල් දක්නානක් නුවන අර පරචිත්ත විඥාන ඥානය, මේ වගේ අෂ්ට අභිඥා ඉෂ්වරයෙකුට ලැබෙනදී ලැබෙනවා. ඒ ලැබුණට පස්සේ ඒ පුද්ගලයා මේවා මේ තුන්කල් දක්නා නුවනින් නොයෙක් දේවල් දකින්න පුළුවන් වෙනවා. ඒවා තමා මේක තියෙන්නේ. පරසත්තානම් පරමුග්ගලානම් චේතසෝ චේතෝ පරිච්ඡති කියලා. මේ තත්ත්වයට අභිඥා ලැබූ යෝගාවචරයා සෝ අනේක විහිතං පුබ්බේ නිවාසානං අනුස්සරති. ඒ පුද්ගලයාට පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබෙනවා. ඒක අර මේ ආත්මයට පෙර තමන් විසූ කඳපිළිවෙල පූර්ණ වශයෙන් ගිය ආත්මේ, ඊට ආත්ම දෙකක් තුනක් හතරක් පහක් දහයක් පහළොවක් සීයක් දෙසීයක් බලන්න අතීතයට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමා පුබ්බේ නිවාසානුස්සති ඥානය. තමයි පළමු කොටම ලැබෙන ත්‍රිවිද්‍යා ඥාන වලින් ඒ යෝගාවචරයාට ලැබෙන්නේ. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබූ යෝගාවචරයා ඊළඟට තවදුරටත් කායගත සතිය වඩාගෙන යනකොට අර දිබ්බ චක්කු ඥානය, එහෙම නැත්නම් චුති උපපාද ඥානය, චුති උපත පෙන්වන ඥානය ලැබෙනවා. චුතූපපාද ඥානය කියන්නේ ත්‍රිවිද්‍යාවල දෙවෙනි ඥානය ඒ යෝගාවචරයාට ලැබෙනවා. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයත් චුතූපපාද ඥානයත් ලැබූ යෝගාවචරයා තුළ අවසාන වශයෙන් ආශවක්කයේ ඥානය, ආශවානංකයා අනාශවානං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං අධිගතා හෝති. ඒ අනුව දැන් ත්‍රිවිද්‍යා ඥාන ලැබිලා උබ්බේ නිවාසානුස්සති ඥානය, චතුපපාද ඥානය, ආසවක්කේ ඥානය ලැබුණට පස්සේ ඒ යෝගාවචරයා චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකම එකටම දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ පුද්ගලයා එතෙන්දි තමා උපසම්පජ්ජ විහෙරති කියන උපසම්පදා තත්වයට පත් වේ. ඒ අනුව කායගතාය භික්කවේ සතියා ආසේවිතාය භාවිතාය බෞලීකතාය යානිකතාය වත්තුකතාය අනුත්තිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඉමේ දස ආනිසංසා පාටි කංක. මේ කායගතා සතිය දිගටම භාවිතා කරන කරමින් ඉන්න යෝගාවචරයට ආනිසංස දහයක් පූර්ණ වෙනවා. මේ ආනිසංස දහය තමයි අර ආර්ය ඥාන හතරක් ලැබෙනවා. එක පංචවිඥා ඡද්දවිඥා අෂ්ටවිඥා ලැබෙනවා. ඒ වගේම අර දිබ්බ චක්කු දිව කන දිව මේවා ලැබෙනවා. ඒවා ඊගාවට පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුපපාද ඥානය, ආසවක්ඛ්‍යා ඥානය ලැබෙනවා. ඒ වගේම චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය පූර්ණේ වෙනවා. අරහත් ඵලයට පත් වෙනවා. විද්‍යා විමුක්තිය පූර්ණේ වෙනවා. දැන් මේ කායගත සති සූත්‍රයේ මේක තමයි බුදුහාමුදුරුව දේශනා කර වදාළ මහත්ඵල මහානිසංස වූ මේ නිවන විද්‍යා විමුක්තිය ලබා ගන්නා පාර මාර්ගය පිළිවෙත ක්‍රමය. දැන් මේක අර මහා සතර සතිපට්ඨානෙ දේශනා කරපු මාර්ගයට වඩා හුඟක් වෙනස්. මේ වෙනස මේ සියලු පින්වතුන් විසින් තේරුම් ගන්න ඕන. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඔය කිසිම දෙයක් ලබා ගන්නට කියලා නැහැ, ලැබිය යුතුයි කියලා නැහැ. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කිසිම වෙලාවක බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ ධ්‍යානයක් ලබන්න ඕනේ කියලා. ධ්‍යානවල අවශ්‍යතාවයක් කිසි තැනක වචනකින්වත් දේශනා කරලා නැහැ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ. එතන තියෙන්නේ ඔය සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා පිළිවෙතක් මඟ. නමුත් මෙතන කිසිසේත්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන සඳහනක්, සටහනක්, සතරාටිපට්ඨානයක් ගැනවත් කියලා නැහැ. බොජ්ජංග ධර්ම ගැන කියලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියලා නැහැ. මෙතන තියෙන්නේ වෙන පාර. මෙතන තියෙන්නේ අර අනාර්ය ඥාන වෙනුවට කායගත සතිය වඩා වර්ධනය කරනකොට, බහුලව භාවිතා කරනකොට ආර්ය ඥාන වලට පරිවර්තනය වෙනවා. ආර්ය ඥාන හරහා අභිඥා, අභිඥා හරහා ත්‍රිවිද්‍යා ඥාන, ත්‍රිවිද්‍යා ඥාන පූර්ණ කර ගැනීම මගින් අර විද්‍යා විමුක්තිය, ප්‍රඥා විමුක්තිය පූර්ණ කර ගැනීමක් තමයි මේ කායගත සති සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. මෙතන කායගත සති සූත්‍රයේ කොතැනකවත් අර සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්, එහෙම නැත්නම් බුද්ධ කාරක ධර්මයන්, බව උදුරා දමන්නට උපකාරක ධර්මයන් ගැන වචනයක්වත් සඳහන් කරලා නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන, මේ වෙන පාරක්. ඒ වගේම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ එක වචනකින්වත් කොතනවත් ඔය දීඝනිකායේ තියෙන මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ හෝ මජ්ඣිම නිකායේ තියෙන මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ හෝ ආනපාන සති සූත්‍රයේ හෝ කායගත සති සූත්‍රයේ නොවන අර ගිරිමානන්ද සූත්‍රයේ, රාහුල වාද සූත්‍රය, තව බොහෝ සූත්‍ර තියෙනවා මේ නිවන් මඟ විග්‍රහ කරපු බුදුහාමුදුරු දේශනා කළ ඒ කිසිම සූත්‍රයක විශේෂයෙන්ම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කිසිම තැනක බුදුහාමුදුරුව ධ්‍යානයක අවශ්‍යතාවයක් මගඵල ලබන්නට අවශ්‍ය බව කියලා නැහැ, පෙන්නලා නැහැ. ඒක නිසා දේශනා කරලා නැහැ. මේක හොඳට වෙන් කරලා තේරුම් ගත යුතුයි. මේක ඉතා ගැඹුරු කාරණයක්. දැන් බුදුහාමුදුරුව කායගත සති සූත්‍රය ඒකායන මාර්ගය හැටියට කොතනකවත් කාටවත් කවදක්වත් කියලා නැහැ. ඒක මහත්ඵල මහානිසංස විතරයි කියලා තියෙන්නේ. නමුත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මුලින්මත් අගින්මත් ආරම්භයේ අවසානයේ දෙකේම මේක ඒකායන මාර්ගයේ බව මතු ශාසනීය බුද්ධ ශාසනීය බුදුසාසනී කියන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක අනුශාසනාවයි බුද්ධ ශාසනය. බව උදුරා දමන්නට දේශනා කළ අනුශාසනාවයි බුද්ධ ශාසනය. එනිසා මතු බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නට මගඵල ලබන්නට දේශනා කරපු කරවදාන ඒකායන මාර්ගය දක්වන මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිසි තැනක එක වචනයකින්වත් ධ්‍යානවල අභිඥාවල අවශ්‍යතාවයක් පෙන්වලා දීලා නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු කරුණක්. දැන් ඔය පබ්බ 21ක් මේ පහුගිය දවස් තුනේම අපි කතා කළා, විග්‍රහ කළා, විස්තර කළා. කොතනකවත් ධ්‍යානයක අවශ්‍යතාවයක් වචනකින්වත් බුදුහාමුදුරුව පෙන්වලා දීලා නැහැ. හැබැයි කායගත සත්‍ය සූත්‍රයේ එක පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ සමාජයේ අර තිබුණු ආගම් 60 ගණනකම බහුලවම ඒ අනාර්ය ධ්‍යානලාභීන් එදා සමාජයේ, දැන් ත්‍රිපිටකයේම තියෙනවා, උරුවෙල් දනව්වට ආවහම අර ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප හම්බුණාම මේ ධ්‍යානලාභී අභිඥාලාභීන් විශාල පිරිසක් ගණන් කරන්නට බැරි තරමක්. මොකද ගයා කාශ්‍යප තමා අර මේ ධ්‍යානලාභී අභිඥාලාභීන් බහුලවම හිටිය ශ්‍රාවකය හැටියට සඳහන් කරලා තියෙනවා. සමහර විට 20-30 දහසක් හෝ 40 දහසක් 50 දහසක් මේ අනාර්ය ධ්‍යානලාභීන් එදා ගයා කාශ්‍යප ගාව ඉඳ ඇති. ඒ වගේම බුදුහාමුදුරන්ට මුල් කාලයේ හම්බුණු අර උද්දකරාම පුත්‍ර, ආලාර කාලාමල, අසිත තවුස, කොණ්ණඤ්ඤ වප්පවද්දිය මහානාම වගේ පස්වග මානුන් ගයා කාශ්‍යප නදී කාශ්‍යප මුල් අවුරුදු 10ක් තුල, ඒ වගේම ඔය උපතිස්ස පරිබ්‍රාජකයා, ඒ කියන්නේ පස්සේසාරි උත්තමඳුරුව, ඒ වගේම මේ මුගලන් ආමුදුරුව ඒ කාලේ අර ධ්‍යාන අභිඥා ලැබූ අය. මේ සියලු දෙනා බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙනකොට මේ රටේ ඒ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් ඒවැ වටිනාකම, ඒවැ තමන් ලබාගත් තත්ත්වය පිළිබඳව බොහොම අගේකට වර්ණනා කරපු සලකපු කාර්යයක්. එකපාරට බුදුහාමුදුරුව මේ අභිඥාලාභීන්ට, මේ ධ්‍යානලාභීන්ට කිව්වනම්, දේශනා කළානම්, ඔය පාර මාර්ගයේ හරි නෑ ධ්‍යාන ඕනි නෑ ඒකින්ද මෙන්න මේ ආකාරයට මේක නිවන ලබා ගන්න කියලා ඒක හරියන්නේ ඒ නිසා එදා සමාජයේ අර ආගම් 60 ගණනකම සියලු දෙනා උත්සාහ කළේ ධ්‍යාන අභිඥා ලබන්න හැබැයි ලැබුණේ අනාර්ය ධ්‍යාන අනාර්ය අභිඥා ඒ අනාර්ය ධ්‍යානලාභීන්ට අභිඥාලාභීන්ට ගැළපෙන ආකාරයට මගඵල ලබන්නට විද්‍යා විමුක්තියට පත්වෙන්නට උපකාරවන ආකාරයට බුදුහාමුදුරුව මේ කායගත සති සූත්‍රය එයට දේශනා කරලා ඒ අයගේ මගඵල ලබා ගන්නට අර ධ්‍යානවලිනුත් ප්‍රයෝජන ගන්නට පාර පිළිවෙත කියා දුන්නා. නමුත් බුදුහාමුදුරුව අවුරුදු 10ක් 12ක් විතර මේ රටේ ඒ වගේ හැමතැනම හිටිය අනාර්ය ධ්‍යානලාභින්ට මේ ධර්මයේ දේශනා කළ කායගත සති සූත්‍රය මේ පාර කියා දීලා ඒ මගට මගඵල ලබන්නට හැකි අයට පාර කියා දුන්නට පස්සේ අර කොටසක් අනාර්ය ධ්‍යානලාභී මේකට ආවේ නැහැ ඒ අය විරසක වෙලා අනිත් පැත්තට ගියා අසඤ්ඤතල වලට ගියා කොටසක් මගඵල ලැබුවා මේ අනුව මේ ආගම් 60 ගණනකම හිටිය ධ්‍යානලාභීන් ක්‍රමානුකූලව අවසන් වුණා ඒ අනුව අවුරුදු 15කට ඉතර පස්සේ බුදුහාමුදුරන්ට තේරුණා දැන් මේ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් මගඵල ලැබුවා කොටසක් අනික අය අයින් වෙලා ගියා ඒක නිසා දැන් ඉන්නේ මේ ධ්‍යාන නොලැබුව අය. ඒ අයට ගැළපෙන ආකාරයට බොහොම සරලව ධ්‍යාන නොලබාම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මගඵල ලබන්නට පහසු සරල ලේසි දවස් 7කින් අවුරුදු 7ක් ඇතුළත ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. අර ධ්‍යානලාභින් අවුරුදු 50-60 හිටියත් ඒ අනාර්ය ධ්‍යානලාභින්ට ඒක කරන්න බැරුව. නමුත් අර බුදුහාමුදුරුව මුල් කාලේ මේ අනාර්ය ධ්‍යාන ලැබුව අයට මේ බුදුහාමුදුරුව පෙන්වන කායගත සති සූත්‍රයේ තියෙන මාර්ගය අනුව පහසුවෙන් මගඵල ලබා ගන්න ප්‍රඥා විමුක්තියට පත් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවට යුගයට ගැළපෙන ආකාරයටයි බුදුහාමුදුරුව මුලින් කායගත සති සූත්‍රයේ දේශනා කළේ පසුව ඒක විනාශ කළා අතහැරලා මහා සතරාටිපට්ඨාන සූත්‍රය ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කරලා බුද්ධ ශාසනය පාත්තගෙන ගියේ. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ටික කලකට පස්සේ නැවතත් මේ උපනිෂද් ධර්මය ඒ වගේම බමුණන්ගේ ධර්මය නැවත හිසෝසවලා අර අනාර්ය ධ්‍යාන පටලවාගෙන නැවත මේ ධ්‍යාන පස්සේ යන්න පටන් ගත්තා. ඒ නිසා ප්‍රඥා විමුක්තිය වැහුණා ධ්‍යානවල එල්ලිලා හිටියා. ඒ අනුව තමා අදටත් මේ ලංකාවෙත් ඉන්දියාවෙත් බුරුමේ තායිලන්තේ ටිබෙට් ඔය රටවල් වල සියලුම පෙරදිග රටවල් වල ඔය තියෙන භාවනා මධ්‍යස්ථාන වල තියෙන්නේ මේ අනාර්ය ධ්‍යාන ලබා ගන්නා ක්‍රමයක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සරල ක්‍රමවේදය යටපත් වුණා. අභාවයට ගියා. අර අනාර්ය ධ්‍යාන ලැබූ වායෝ කසිනිය හුලං ඇදීම පිටකිරීම එක්කෝ බඩ පිම්වීම හැකිලීම වගේ දේවල් එක්කෝ කසින පිරියම් කිරීම නැවත ආරම්භ කරලා අර අනාර්ය ධ්‍යාන ලැබලා මේ මග වහලා වැහුණා. ඉතින් මේකයි මේකෙදි සිද්ධ වුණේ. දැන් නැවත මේ ආනපාන සති සමාධිය පීඩීම පිළිබඳව මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ එන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන ආකාරයට මේ පිළිවෙත මාර්ගය නැවත විවෘත කරලා ප්‍රකාශ කරලා දේශනා කරලා මේ නවත බුද්ධ ශාසනය බව උදුරා දමන්නට උපකාරක අනුශාසනාව මේ පාත්වන්. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කායගත සති සූත්‍රයේ ත්‍යම් පාරක් මාර්ගයක් එදා කිව්වා. නමුත් අදට ඒක ගැළපෙන දෙයක් නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කළේ මහා සතර අටිපට්ඨාන සූත්‍රේන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීම. එහෙමනම් බුද්ධකාරක ධර්මයන් බව උදුරා දමන්නට උපකාර වන මග පිළිවෙත අනුගමනය කිරීම. ඒක තමයි අවශ්‍යතාව. ඉතින් ඒක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ අද වන විට තියෙන වැදගත්කම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක තමයි ධර්මය. දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටිකක් වෙලා කතා කරන්න පුළුවන්. ඊට පස්සේ තව පැය විනාඩි 40කින් විතර තවත් සූත්‍රයක් බොහොම විනාඩි 15කින් විතර දේශනා කරන්නට තියෙනවා. අක්කන අසමය සූත්‍රය අපි මේක ඉස්සෙල්ලා දේශනා කළ යුතු වුණත් එකට අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් එකත් විනාඩි 15කින් විතර එකත් අට විග්‍රහ කරමු. මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න විනාඩි 40ක් තියෙනවා. හතර අමාරට එක නවත්තලා 4:45 වෙනකම් අක්කන සූත්‍රය විග්‍රහ කරමු. දැන් මේ සූත්‍ර දෙකේ තියෙන පාරවල් මාර්ග දෙක හොඳට වෙන් කරලා තේරුම් ගන්න. අද මේ රටේ හෝ ලෝකේ එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ වගේ අද ධ්‍යානලාභීන් අභිඥාලාභීන් නැහැ. අද මේ ධ්‍යානවලින් කරගන්න තියෙන දේ විද්‍යාවෙන් කරලා තියෙනවා. දැන් ඕන කෙනෙකුට විනාඩි 5කින් 10කින් වෙන රටකට යන්න ඕන නම් ගුවන් යානය තියෙනවා. ටෙලිෆෝන් එක තියෙනවා කතා කරන්න. දිව කන. ඒ වගේම දැන් ස්කයිප් එකෙන් දිව ඇසත් වෙනලා තියෙනවා. තව මේ සියලු අභිඥාවලින් කරගන්න ඕන දේවල් අද වන විට විද්‍යාවෙන් භෞතික වශයෙන් කරලා දීලා තියෙනවා. ඒක නිසා මේ අභිඥාවලින් මේ විද්‍යාවත් සමග අද වැඩක් නැහැ. අද අවශ්‍ය වෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මේ පුද්ගලයෙක් තුළ උපදින කෙලෙස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව සහ මුලින්ම උදුරා අස්කරන්නට උපකාරක පාරමාර්ගය පිළිවෙත අනුගමනය කිරීම. එක තමා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් ආහාර දෙන්නේ නැත්නම් ඔයාට වතුර පොඩක්වත් කෑමවත් මොකක්වත් දෙන්නේ නැත්නම් දවස් කීයද ඉන්න පුළුවන්? ඒ වගේ තමා විඥාණයට ආහාර දෙන්නේ නැත්නම් විඥාණය මියැදෙනවා දවස් 7ක්. මොකද විඥාණයට ආහාර අනුසය තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය එකක්වත් උපදින්නේ නැතුව දවස් 7ක් නොකඩවා ඉන්න පුළුවන්. අකණ්ඩව අජින්න මොකද වෙන්නේ? විඥාණය මියැදෙනවා, ප්‍රඥාව පණ ගහලා මතුවෙනවා. එතකොට අර ආයතනික රටාව, දැන් ඔය හැම කෙනෙකුගේම ඔය ශරීර කූඩුවේ තියෙන ඔය ආයතනික රටාව මොකද වෙන්නේ? අනිත් පැත්ත ගන්න. දැන් ඊට පස්සේ ආයි ඔය අනුසය ප්‍රතික්ෂේප කරනවා. ආයි එන්නේ, ආයි ගන්න බෑ. ආයි අනුසය කොච්චර වුණත් ඒවා වටිනාකමක් හරයක් අර්ථයක් ඇත්තේ නෑ. ඒවා බාරගන්නේ නෑ. බාරගන්නේ නැති තරමට අර ආයතනික රටාව වෙනස් වෙනවා. ඒක තමයි මේක වෙන්නේ. දැන් ඔය ආයතනික රටාව හදාගෙන තමයි මේ අනන්ත අප්‍රමාණ කාලයක් අද වෙනකන් ඔය ආයතනික රටාව පවත්වාගෙන යන්න විඥානය අලුතෙන් නැවත යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර අභිනන්ද. දැන් ඒක නැති වෙනවා. නැති වුණ ගම මොකද වෙන්නේ? අනුසය දවස් 7ක් නැති වුණාම හරියටම වෙන්නේ අර ලේ ධාතුවට ආහාර නැති වුණා වගේ තමයි. අර විඥාණයට ආහාර නැති වෙනවා. විඥාණය මියදෙනවා. හැබැයි විඥාණය මියදීමත් සමග සුද්ධ පවිත්‍ර වීමක් වෙනවා. අධ්‍යාත්මය ප්‍රඥාව මතු වෙනවා. ඒකයි වෙන්නේ. දැන් මං මීට ඉස්සෙල්ලත් දවසක් කිව්වා මේ උපේක්ඛාව පිළිබඳව මං පොඩි විග්‍රහයක් කරනවා කියලා. දැන් උපේක්ඛාව කියන එකේ විරුද්ධ වචනේ තමයි අපේක්ෂා. මොකද්ද? අපි දැන් සංස්කෘත වචනයක් හදාගෙන තියෙනවා අපේක්ෂා. ඒ කියන්නේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු වෙන එක තමයි යමක් ප්‍රියමනාප වූ දෙයට බලාපොරොත්තුවක් තියා ගැනීම තමයි අපේක්ෂාව. උපේක්ඛා කියන්නේ හිතේ ඒ අපේක්ෂාව සහ මුලින්ම අයින් කිරීම, අස් කිරීම, ඉවත් කිරීම. මේක පියවර පහකින් පුද්ගලයෙකුට අයින් කරන්න පුළුවන්. දැන් සියලුම අසුතවත් පෘථග්ජන පුද්ගලයනුත් මනසක් තියෙන උපතින්ම මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ සියලු දෙනා තුල තියෙනවා ගේහ සිතං උපේක්ඛා කියන තත්වය. දැන් මේ කායගත සති සූත්‍රයේ තිබ්බා ගේහ සිතං සරසංකප්ප. ගේහසිතං උපේක්ඛා කියන්නේ දැන් තමන්ටත් දැන් යම් යම් ආකාරයකට අර ගෙදර රණ්ඩුවක් නවත්තන්න ගෙදර ගෝරියක් නවත්තන්න උපේක්ඛාසිතින් මේ යොසලා විමසලා මගහැරලා යන්න පුළුවන් ගතිය මොකද්ද ගේහසිතං උපේක්ඛා මේක හුඟක් දුරට ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා ගේහසිතං උපේක්ඛාව ඒක පෘථග්ජන පුද්ගලයෙක් තුළ ඇතිවන උපේක්ඛාව උපරිම තත්වය යම් කිසි කෙනෙක් මේ උතුම් ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය බුදුබණ ඇහුවට පස්සේ ඒ පුද්ගලයා තුළ අර තරහෙන් ගැටීම රාගයෙන් ඇලීම මානෙන් මැනීම යම් ආකාරයකට පාලනය කරගත්තාම ඒ පුද්ගලයා තුළම අර සුතවත් අරිය ශාවකයෙක් වීම නිසා ඒ ගේහසිතං උපේක්ඛාවට වඩා ඉහළ ගිය නෙක්ඛම්ම උපේක්ඛා අර කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච නෙක්ඛම්ම උපේක්ඛා කියන තත්ත්වය ඇති වෙනවා නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වුණාම අර වරදෙන් පාපයෙන් අකුසලයෙන් කාමයෙන් මිදී නිදහස් වෙන්නට ඇති අවශ්‍යතාවය පෙන්වන උපේක්ඛා සිතක් ඒක තමන්ගෙම සිතේ ඇති වෙන්නේ දැන් අපිට තරහ යන වචනයක් ඉස්සෙල්ලා මිනිහෙක් කිව්වට දැන් අපි ඒ තරහ වදන වචනේට උපේක්ඛා සිතක් පාර්ථනා මෛත්‍රී කරනවා ඒක තමයි නෙක්ඛම්ම උපේක්ඛා එවගේම අනුරාගය දනවන යම් ක්‍රියාවක් කතාවක් රූපයක් කොහෙන් හරි රූපවාහිනියක හරි නාට්‍යයක හරි දැක්කට දැන් අපි අර කාමෙන් රත් වෙන්නේ නැහැ. ඒ අනුව නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වෙනවා. ඒ වගේමයි මානෙන. මානෙත් අර නිසීදති පල්ලංකම්. අර නිහතමානී වෙලා සන්තිට්ඨති සන්නිසීදති කියන තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි නෙක්ඛම්ම උපේක්ඛාව. නෙක්ඛම්ම උපේක්ඛාව තියෙන්නේ සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරන මග අනුගමනය කරන පුද්ගලයා තුල. ඊළඟට සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරන නෙක්ඛම්ම උපේක්ඛාව සිටේ පවතින පුද්ගලයා යම් අවස්ථාවක සෝතාපට්ටි ඵලයටපත් වූ වහාම ඒ පුද්ගලයාගේ තුල තියෙන්නේ සේක උපේක්ඛාව. ඒ සෝතාපට්ටි ඵලයටපත් වීමත් සමග ඒක සේක උපේක්ඛා. ක කියන්නේ කෙලෙස් කපා දැමීම ඇති අවශ්‍යතාවය තමයි සේක උපේක්ඛා. එතකොට සෝතාපට්ටි ඵලයටපත් වෙනකන් ඒ පුද්ගලයා තුල සේක උපේක්ඛා නැහැ. මාර්ගයේදී තියෙන්නේ නෙක්ඛම්ම උපේක්ඛා. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වූ මොහොතේ පටන් සෝතාපට්ටි ඵලය සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරහන්ත මාර්ගය කියන මේ අවස්ථා හයේදීම අවස්ථා හයක් තියෙනවා. සෝතාපට්ටි ඵලය සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරහන්ත මාර්ගය මේ හයේදීම පුද්ගලයා ගාව තියෙන්නේ කෙලෙස් කපන්නට උපකාරක සේක උපේක්ඛා ඒ සේක උපේක්ඛා කියන එක අවසන් වෙනවා පූර්ණ වෙනවා අසේක උපේක්ඛා කියන තත්වයට ඒ කියන්නේ කෙලෙස් කපා අවසාන අරහන්ත ඵලයට පත්වීමත් සමග ඒ උපේක්ඛාව අර සේක උපේක්ඛාව අසේක උපේක්ඛා කියන තත්වයට පත් වෙනවා ඊළඟට අරහත්තුන් වහන්සේ ජීවත් වෙලා ඉන්න මුළු කාලයම ජීවිත කාලයම න සේක උපේක්ඛා කියන එමනම් අරිය උපේක්ඛා කියන තත්වයෙන් ජීවත් වෙන්නේ. ඒ අවස්ථාවේ කපන්නට කෙලෙස් උපදින්නේ නැහැ. කපලා අවසානයි. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කියලා ඉවර වුණාට පස්සේ නැවත කපන්නට කෙලෙස් උපදින්නේ නැහැ. ඒ අවස්ථාවට කියනවා න සේක උපේක්ඛා. ඒක අග්‍ර වූ තත්වය. ඉතින් මේ උපේක්ඛාව අර පූර්ණ උපේක්ඛාව තමයි අපි අර සත්බුද්ධංගවල අවසාන උපේක්ඛා බුද්ධංගය අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ සතර බ්‍රහ්ම විහරණයේ උපේක්ඛා ඒ වගේම පස්සේ කාලයක හදාගත්ත අර පාරමිතාවල අවසාන පාරමිතාව මේක පස්සේ කාලයක හදාගත්ත දෙයක් උපේක්ඛා පාරමිතාව තමයි අවසාන සංඛාර උපේක්ඛා ඥානෙ කියන බුද්ධ ඥානෙ තමයි අරහත් ඵලයටපත් වෙන උපකාරක ඥානිය සංඛාර සියලු සංඛාර පිළිබඳව උපේක්ඛාසිතින් ඉවසා විමසා කටයුතු කිරීම. ඉතින් ඒක නිසා යම් කිසි මිනිහෙකුට නිවැරදිව මේ උපේක්ඛා කියන මාර්ගදී පදයෙන් අදහස් කරන දේ තමන් තේරුම් ගත්තා නම් දැන් ඔය මහා මංගල සූත්‍රයේ තියෙනවනේ සූත්‍රයේ අවසානම මංගල මුත්තම මොකද්ද? මොකද්ද අවසාන මේ පදේ? නෑ අවසාන එක අෂ්ට ලෝක ධර්මයෙන් පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං න යසන කම්පති. මේක තමයි න සේක උපේක්ඛා. අටලෝ දහමටම ඒ අන්තයට මේ අන්තයට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. අටලෝ දහමටම කම්පා නොවන සිත උපරිම න සේක උපේක්ඛා. ඒක නිසා දැන් ඔය උංග සූත්‍රවල මේ උපේක්ඛාව දැන් ඔය මහා මංගල සූත්‍රය කියලා තියෙන වෙන ක්‍රමයක. ඒ වගේම අර නහි ජාතු ගබ්බසයන් ඒත් උපේක්ඛා. ඒක හැම තැනකම හැම සූත්‍රයකම මේ තත්ත්වය අරහතුන් වහන්සේගේ උපේක්ඛාව විග්‍රහ කරලා කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඔය උට්ටස්ස ලෝක ධම්මේහි කියන අටලෝ ධහමට ලාභ අලාභ දුක් සැප යස අයස නින්දා ප්‍රශංසා එක ආකාරයෙන්ම ඉවසන්න විමසන්න අර මේ ලාභයෙන් උද්දාම නොවී අලාභයෙන් කම්පා නොවී ඉන්න පුළුවන් නම් ඒ වගේම යසෙන් අර දුක් සැපෙන් අර උද්දාම නොවී කම්පා නොවී ඉන්න පුළුවන් නම් අනික් අන්තයෙන් ඒක තමයි උපේක්ඛා පූර්ණත්වයටපත් වෙන්නේ. ඉතින් මේක මිනිහෙකුට විතරයි කරගන්න පුළුවන්. ඒ නිසා ඕනෙම කෙනෙකුට පුළුවන් මේ උපේක්ඛා සිට ක්‍රමානුකූලව මේ දහම ඇහුවාම මේ මඟ වඩනකොට ආනපාන සති සමාධිය උපේක්ඛාව තමයි පූර්ණය වෙන්නේ. ඒක තමයි මාර්ගය. කරණීය ධර්ම තියෙනවා. සක්කෝ ඌජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝච වෙනකන් තියෙනවා. කරණීය ධර්ම කළ යුතු නිවනට උපකාර කළගත යුතු ධර්ම 14. ඊට පස්සේ තියෙනවා 11ක්. දීගංව මහන්තාවා මජ්ඣිමා රස්සකාමතුක තුලා දිත්තේව දිට්ඨාවා දිට්ඨාවා මේවා අකරණීය ධර්ම. නිවනට බාධක තමන්ගේ හිතෙන් ඉවත් කර යුතු 11. ඒ දෙක ඉවර කළා ඊට පස්සේ අර සෝතාපට්ටි ඵලයටපත් වීම අවසානයේ නහි ජාතුගම්බසෙයම් කියන්නේ අරහත් ඵලෙ. එතකොට මේ කරණීය මෙත්ත සූත්‍රය ආනපානමයි. කරණීය ආන අකරණීය පාන. ඒ අනුව අවසානයේ මේ අරහත් ඵලය විග්‍රහ කළා tie. මහා මංගල සූත්‍රයත් ඕකමයි කියලා tie. නමුත් ඔය සියලු සූත්‍ර අද වන විට මේ බුද්ධ ආගමේ ලෝකේ හදන්න ඒ පදවැල්ම ඒ වචනම ලෝකේ හදන්න පාවිච්චි කළා. ඒක ආගම මේක ධර්ම. ධර්මයේ බුදුහාමුදුරුවෝ කවදක්වත් ලෝකේ හදන්න නෙමෙයි කිව්වේ ලෝකෙන් එතර වෙන්න. නමුත් ආගමක ලෝකෙන් එතර වෙන්න බෑ ලෝකේ හදන්න. මේක දෙක දෙපැත්ත දෝතාවය. මොකක් මට තේරුණේම නැහැ මොනවා කිව්වද
කියලා.
මරණය මරණය ළඟා වෙන්නේ මරණ තියෙනවා. කම්මක්කය මරණය, ආයුක්කය මරණය, උභයක්කය මරණය, ඒ වගේම උච්ඡේද මරණය. ඒ කියන්නේ එක්කෝ ගෙනාපු ආවිස ඉවර වෙලා මරණයටපත් වෙනවා, එක්කෝ කර්ම ශක්තිය අවසන් වෙලා මේ උපදින්නෙත් ජීවත් වෙන්නෙත් වැය කරන්නෙත් සියලු දේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය ඉවර වෙලා මරණයටපත් වෙනවා. මේකට උදාහරණේ පානක් එක්කෝ තෙල් ඉවර වෙලා නැති නිවිලා යනවා, එක්කෝ තිරේ ඉවර වෙලා නැති වෙනවා, මේ දැල්වීම අවසන් වෙනවා, එක්කෝ දෙකම ඉවර වෙලා. එහෙම නැත්නම් හුලඟක් ඇවිල්ලා හුලඟට තෙලුත් තියෙනවා පානක් තියෙනවා දැල්ල. ඒකම තමයි උදාහරණේ උපමාව හැටියට බුදුහාමුදුරුව මරණය මේ කාරණා පහකින් විග්‍රහ වෙනවා. දැන් අපි හිතන්නේ මේ මරණය කියන්නේ මොකද්ද? මේ මැරෙන්නේ මොකද්ද? කූඩුව. ඔය අපි හදාගත්ත අර උපාදාය රූප ආපෝ තේජෝ වායෝ පඨවි හතර අපි කැමැත්තෙන්ම උපාදානය කරගෙන සංකතයක් කූඩුවක් හදාගත්තා. ගහකාරකං ගවේසන්තෝ. අර ගෙවල් හදන පුද්ගලයා කූඩුවක් හදාගත්තා. මේ කූඩුව කොයි වෙලාවෙ හරි නැති වෙනවා. ඒක තමයි අපි මරණය කියන්නේ. හැබැයි ඔය කූඩුව ඇතුලේ තියෙන මනෝමය කය කවදක්වත් මැරෙනවද? නැති වෙනවද? අවසන් වෙනවද? නැහැ. කිසිම අවස්ථාවක ඔය මනෝමය කය කාගේවත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ, පච්චේක බුදු පියාණන් වහන්සේගේ, අරහත් බුදු පියාණන් වහන්සේගේවත් ඔය මනෝමය කය නැති වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. මේ අතීතයේ අද වෙනකොට කෝටි ප්‍රකෝටි ගාණක් ලෞතර බුදුවරු, අරහත් බුදුවරු, පච්චේක බුදුවරු සියලු දෙනා බුද්ධත්වයට පත් වූ සියලු දෙනාගේ මනෝමය කාය එක තැනක මේ අල්ලට ගන්න පුළුවන් තරමකටවත් එච්චර අවශ්‍ය නැහැ. ඒ වගේ බිමක් ඕනේ නැහැ, තැනක් ඕනේ නැහැ. මොකද හේතුව ඒ කෙලෙස් පොදියන් තියෙනවන් තමයි තැනක් ඕනේ, බිමක් ඕනේ. මනෝමයකය කියන්නේ ශුන්‍යතාවයක්. ඒ සියලු මනෝමයකයන්, ඒ සියලු ශක්තියින් එක තැනකට, ඒ තැන තමයි නාසායතනින් මේක පරීක්ෂණය කළා. ගූගල් මැප් එකක් හැදුවා. මේක තියෙනවා අර ගුරුත්වාකර්ෂණය බිම් බර ගතිය ලෝකේ විශ්වයේ මිහිතලේ අඩුම අවම තැන හිරිවඩුන්නේ ඒ බුදුන් බුද්ධත්වයට පත් වෙන බෝධිමුල බව Google Map එකෙන් NASA ආයතනය ඔප්පු කරලා සහතික කරලා ප්‍රකාශ කරලා තියෙනවා. එතන තමයි මේ මිහිතලය මත ඔය අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මනෝමය කාය එකතු වෙලා කේන්ද්‍රගත වෙලා තියෙන තැන. එතැනදී තමයි මතු බුදුවන යම් බුදුවරයෙක් ලෞතර බුදු කෙනෙක් එතැනදී බුද්ධත්වයට පත් වෙන්නේ වෙන ලෝකේ මේ මිහිතලය තුල බුද්ධත්වයට පත් වෙන තැන ඇත්තේ නැහැ. එක නියතිය. පැවැත්ම අවසන් කිරීම මොකද්ද? අපවත් වීම කියන්නේ මොකද්ද? පැවැත්ම අවසන් කිරීම. පිරිනිවීම කියන්නේ පූර්ණ වශයෙන් මේ බැමි තුනෙන් මිදී නිදහස. පිරිනිවීම කියන්නේ අපි සිංහල වැරදි වචනය පරිනිබ්බායි. නියම මාර්ගදී වචනේ මොකද්ද? පරිනිබ්බායි කියන්නේ පූර්ණ වශයෙන් බැමි තුනෙන් නිබ්බිදා වීම. බැමි තුනෙන් මිදී නිදහස් වීම. රාග බැම්ම, ద్వේෂ බැම්ම, මෝහ බැම්ම කපා බැමි තුනෙන් නිදහස් වීම පූර්ණ වශයෙන් පරිනිබ්බායි. බුදුරෙක් ලෞත්‍රා බුදුරෙක් හෝ පච්චේක බුදුරෙක් හෝ අරහත් බුදුරෙක් හෝ පරිනිබ්බායි වීම කීසරයක් වෙනවද? කීසරයක් පරිනිබ්බායි වෙනවද? ඈ එක සැරේද, දෙකද, තුනද, හතරද? දෙසරයක් අනිවාර්යයෙන් පරිනිබ්බායි වෙනවා. පළවෙනි වර අනුපදිශේෂ පරිනිබ්බායි. දෙවෙනි අවසාන වර සෞපදිශේෂ පරිනිබ්බායි. අනුපදිශේෂ පරිනිබ්බායි කියන්නේ අලුතෙන් මේ කෙලෙස් උපාදානය කර ගැනීම අවසන් කරලා කපා දාලා මේ අනුපදිශේෂ පරිනිබ්බාණයට පත් වුණාට පස්සේ අලුතෙන් බව සකස් කිරීම සදාටම සහමුලින්ම අවසන් කිරීම අනුපදිශේෂ පරිනිබ්බායි. නමුත් අර මේ ශරීර කූඩුව කරජකය තාම තියෙනවා. ඒ කරජකය අතීතේ අර සකස් කරගත්ත, උපාදානය කරගත්ත චත්තාරෝ මහා භූතාවලින් උපාදාය රූප හතරක්. ඒ උපාදාය රූප හතරත් අර සෞපදිශේෂ පරිනිබ්බාණයේදී නැවත ඒකත් අත්හැරලා සබ්බූපදී පටිනිස්සංග වෙලා නැවත මේ කයක් මේ චතුන්නංච උපාදාය රූපං එකතු කර ගැනීම නැවැත්තුවා. එනිසා මෙතන පැවැත්ම අවසන් කරනවා මිසක් අරහතුන් වහන්සේ පාත්තගෙන යන්නේ. දැන් යම් කිසි කෙනෙක් පැවැත්ම අවසන් කරා අපවත් වුණා කිව්වා නම් ඒ අරහතුන් වහන්සේ කෙනෙක් මිසක් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි ඵලයට පත් වූ කෙනෙකුටවත් අපවත් වුණයි කියන්න බෑ. පෘථග්ජන පුද්ගලයෙකුට කොහොමත් බෑ. හැබැයි අපිට ඔය පෘථග්ජන ලෝකයාට කිසිසේත්ම කියන්න බෑ. ඒ කාලේ බුද්ධ ශ්‍රාවකයෝ කොයි බුද්ධ ශ්‍රාවකයා අරහත් තත්ත්වයට පත් වුණාද, කොයි බුද්ධ ශ්‍රාවකයා මඟඵල නොලැබුවද කියලා තීරණයක් වෙනසක් පිට බාහිර පෙනුමෙන් පෘථග්ජන පුද්ගලයෙකුට තීරණය කරන්න බෑ, මනින්න බෑ. ඒ නිසා සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට පස්සේ කාලයක සම්මතයක් හැටියට මේ මරණයටපත් උනායි කිව්වේ නෑ, අපවත් උනායි කිව්වා. ඒ නිසා ඒ සම්මතය නිසා අද වුණත් යම් කිසි තැනක මේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට ජීවත් වෙන පුද්ගලයෙක් මරණයටපත් වුණාම අදත් සම්මතයෙන් අපවත් උනායි කියනවා මිසක මරණයටපත් උනායි කියන්නේ. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් සෝතාපට්ටි ඵලයටපත් වෙලා මේ අරහත්ත්වයටපත් නොවි මේ පිරිනිවන් පෑවොත් එකත් අපවත් උනායි කියන්න බෑ. ඔව් ඉතින් මේ තල 31ට නෙමේ මේ පෘථුවිය තුල අපි මේ ඉන්නේ එක සක්වලක. අපි මේ ඉන්න සක්වල එකක්. මේක තියෙනවා කෙලවරක් නැති දස දහසක් සක්වල. දස දහස කියන මාගදී භාෂාවේ කෙලවරක් නැහැ කියන අර්ථයයි තියෙන්නේ. දැන් අපි මේ අපේ මිහිතලය පෘථුවිය ඔය අනික් සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඔය අඟහරු බ්‍රහස්පති ආදී කොට සියලු දේ ඒ මේ පෘථුවිය මේ විදිහට තියන්න උපකාර වන අය මේ කොටස් තමයි නවග්‍රහ මණ්ඩලයේ මේ පෘථුවිය මේ මිහිතලයේ මේ චක්‍රවලයේ තියෙන්නේ ග්‍රහයෝ 9 දෙනයි චන්ද්‍රයෝ 3 දෙනෙක් විතර තියෙන්නේ. නමුත් සමහර චක්‍රාවාට තියෙනවා සක්වලවල තියෙනවා ඒවත් මිනිස්සු ඉන්නවා ඒවත් මනසක් තියෙන අය ඉන්නවා ඒවා සමහර විටක මේ ග්‍රහයෝ 9ට අඩු වෙන්නත් පුළුවන් 9ට වැඩි වෙන්නත් පුළුවන්. දැන් මේ අපි ඉන්න මිහිතලයේ අපි හිටමුකෝ දොඩම් ගෙඩියක් කියලා. මේ දොඩම් ගෙඩිය හැම තැනටම අපි අල්පිනෙටි ගහනවා. මේ අල්පිනෙට්ටියක් දිගේ යන හැම තැනකදීම යම් දුරක් යනකොට නැවත තව චක්‍රාවාටයක් හම්බ වෙනවා. කොයි පැත්තට ගියත් නැවත යම් දුරක් යනකොට ඔදරංගෙඩිය වටේට ඉඳිකට ගහුවාම සෑම ඩිරෙක්ෂන් එකකම යම් දුරක් යනකොට චක්‍රාවාටයක් හම්බ වෙනවා. ඒ චක්‍රාවාටෙත් අපි අර අල්පිනිටි ගැව්වාම ඒ චක්‍රාවාටේ හැම ඩිරෙක්ෂන් එකකටම යනකොට නැවත චක්‍රාවාට අලුතෙන් හම්බ වෙනවා. මෙහෙම 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 කෙලවරක් අන්තයක් කීයටවත් දකින්න බෑ. මුගලන් හාමුදුරුවෝ අභිඥාලාභී වරක් මේ වගේ කෙලවරක් හොයන්න ගියා. මේක කිසිම තැනක කිසිම කෙනෙකුට කිසිම බුදුවරයෙකුට මේ චක්‍රාවාටවර කෙලවරක් දකින්න බෑ. ඒ බොහෝ චක්‍රාවාටවලත් ලෝක විනාශයක් නොවූ තැන්වල ලෝක විනාශයක් වුණාම එතන විඥාණයෙන් කටයුතු කරන මිනිසෝ ප්‍රාණීන් සත්වයෝ නෑ. ඒ හැම තැනකම මේ සත්ව සංගතියක් විඥාණයෙන් කටයුතු කරන අය ඉන්නවා. ඒ අය ඉන්න හැම සක්වලකම මිනිස්සු මනස උසස් සත්වයට පත් වූ අය ඉන්නවා. ඒ හැම තැනකම යම් අවස්ථාවක බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙනවා. දේශනා කරන්නේ ඒ දස දහසක් සක්වල බුදුවරු බුද්ධත්වයට පත් වුණත් දේශනා කරන්නේ මේ මාගදී ශබ්ද සංඥාවලින් මේ පටිච්ච සමුප්පාද ධර්මය මේ දේශනාවම පමණයි. ඒ දේශනාවම අහලයි මගඵල ලබන්නේ නිවන් අවබෝධ කරගන්නේ ප්‍රඥා විමුක්තිය ලබන්නේ. ඉතින් ඒක නිසා ඔය හැම තැන්වලම අභිඥාලාභීනුත් ඉන්නවා. යම් යම් කාලවල දැන් ඔය චක්‍රවර්ති රජ කෙනෙක් රජ කරන කාලේ අර අභිඥාලාභින් ඉන්නවා. එයාට පුළුවන් වෙලා තියෙනවා වෙනත් චක්‍රාවාටවලට යන්න. ත්‍රිපිටකයේ තියෙනවා අර එක්තරා රජ කෙනෙක් වෙන චක්‍රාවාටයකට ගියා. ගිහිල්ලා ආපහු එනකොට මේ කල්ප අවුරුදු 17,000 ගිහිල්ලා ඉතින් ඒක නිසා ඒ වගේ වෙන චක්‍රාවාටක් තියෙනවා වෙන චක්‍රාවලට යන්නත් පුළුවන් දැන් මෙතන මේ ඉන්න පිරිස මේ අපේ මිහිතලේ තියෙන මේ චක්‍රාවාටේ පමණක් නෙමෙයි තව දස දහසක් චක්‍රවල අතීතේ උපත ලැබලා එතන ජීවත් වෙලා එතනිනුත් ධර්මය ලබා නොගෙන මේ සියලු සක්වල වල වල කරක් ගහලා අද මෙතෙන්ට ඇහිලා මේ ඉඳගෙන බණ අහන මේ නිවන් දැක්කේ නැත්නම් මේ චක්‍රාවාටේ හැමදාම ඉන්නත් බෑ මේක යම් දවසක ලෝක විනාශයක් වුණාම මේ චක්‍රාවාටෙන් වෙනත් චක්‍රාවාටයකට යන්න වෙනවා නිවන් දකින්න තාකල් කීයටවත් අර මනෝමය කය විනාශ කරන්න මරන්න පුළුවන් කමන්නේ මේ කූඩුව තමයි කරජකය තමයි අර ලෝක විනාශයකදී මැරෙන්නේ විනාශ වෙන්නේ අර උපාදාය රූප හතර මනෝමය කය අර වායෝකසිනේට සමවැදිලා ආභස්වර තලය හරහා වෙනත් චක්‍රාවාටයකට ගිහිල්ලා එතනත් පදිංචි වෙලා එතනත් ඔය රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් වැඩ කරලා එතනත් පැවැත්මක් හදාගෙන නැවත නැවත දිගින් දිගටම මෙහෙම අනන්ත අප්‍රමාණ චක්‍රාවාටවල ඉපදිලා තියෙනවා මේ සියලුම දෙනා තව ඉදිරියටත් නිවන් දැක්කේ නැත්නම් තවත් දුක් විඳ විඳ ඉපදි ඉපදි මැරි මැරි ඔය සතර මහා භූත උපාදාය රූප හැටියට එකතු කරගෙන කූඩු හදා හදා මේ ගමන යයි. කෙලවරක් නොයි. මේකයි ධර්මතාව. අරහතුන් වහන්සේලා ඉන්නවා විවිධ තත්ත්වයේ. එකම තත්ත්වයේ නෙමෙයි. දැන් බුදුහාමුදුරුවොත් අරහතුන් වහන්සේ නමක්. පච්චේක බුද්ධ කියන පසේ බුදු පියාණන් වහන්සේ අරහතුන් වහන්සේ කෙනෙක්. ඒ වගේම බුද්ධ ශ්‍රාවකෙන් හැටියට අරහත් මගට පත් වෙන අය කොටස් ප්‍රධාන වශයෙන් තුනකට බෙදෙනවා. පළවෙනි කොටස බහුල කොටස දැන් බුදුහාමුදුරුව අපේ ගෞතම බුදු ශාසනයේ බොහොම කෙලවරක් නැතුව ලක්ෂ ගණන් අරහත් බුද්ධත්වයට පත් වුණා. මේ අයගෙන් 99%ක්ම සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලා. එයාට නිවන් දැක්කා. එයා රාගකය ද්වේෂකය මෝහකය කළා. තමන්ගේ වැඩේ කරගත්තා. තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගත්තා. තවත් කෙනෙකුට ඒ මාර්ගය කියලා පැහැදිලි කළා ප්‍රකාශ කළා විස්තර කරන්න බැරි නිසා ඒ අය සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලා හැටියට පිරිනිවන් පෑවා. තවත් කොටසක් ඉන්නවා අරහතුන් වහන්සේලා අර මගඵල ලබන්නට පෙර අභිඥා ලැබූ අරූපී අරූපී රූපී අරූපී ධ්‍යානලාභී ලැබූ අරහතුන් වහන්සේලා මගඵල ලබන්නට පෙරයි අරූපී ධ්‍යාන ලබන්න ඕන. ඒ අය අභිඥාලාභී අරහතුන් වහන්සේලා හැටියට නම් කරනවා. එයාට පුළුවන්කම තියෙනවා ඉද්ධිවිද ඥාන තියෙන නිසා ඉද්ධි ප්‍රාතිහාර්ය පාන ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය කරන්න. බුදුහාමුදුරුව මේ දෙකම තහනම් කළා. තුන්වෙනි කොටස සිව්පිලි සිඹියාලත් අරහතුන් වහන්සේලා ඒ අය මහා ප්‍රඥන් වහන්සේලා හැටියට බුදුහාමුදුරුවම නම් කළා. බුදුහාමුදුරුවන්ගේ මේ බුද්ධ ශාසනයේ මහා ප්‍රඥන් වහන්සේලා හිටියේ බොහොම අතලොස්සක් උපරිම වශයෙන් බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙත් ඊට පසුවත් 14 දෙනෙක් තමා මේ වගේ මහා ප්‍රඥන් වහන්සේලා හැටියට හිටියේ. ඒ අය සිව් පිළි සිඹියාලත් මහා අරහතුන් වහන්සේලා එයට අභිඥා නොතිබුණත් අනුශාසනා ප්‍රාතිහාර්ය පන්න පුළුවන්කම තියෙනවා. අනුශාසනා ප්‍රාතිහාර්ය පෑම බුදුහාමුදුරුව අනුදැන වදාලා අර අභිඥාලාභී අයට අනුශාසනා ප්‍රාතිහාර්ය තිබුණා නම් ඒක හොඳයි, ඒක කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන් කාලේ අභිඥාලාභී සිව්පිලි සිඹියාපත්ලත් මහා රහතුන් වහන්සේලාත් හිටියා. ඉතින් ඒක නිසා මේ අරහතුන් වහන්සේලාත් මේ වගේ මූලික වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සුස්ක විදර්ශක, අභිඥාලාභී, සිව්පිලි සිඹියාලත් මහා ප්‍රඥන් වහන්සේලා හැටි. සන්තුට්ටි කියන්නේ මොකද? තුට්ටි කියන්නේ තුරන් කළා, තුනී කළා, අස් කළා, කපලා අයින් කිරීම. මොකද්ද? මාගදී භාෂාවේ තුට්ටි කියන්නේ අර සන්තිට්ටි සම්නිසීදති ඒකෝදිහෝති සම්මාදීයතිම තමයි. සංතුට්ටි සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදිහෝති සම්මාදීයති. මේකම තමයි සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය තුරන් කළා, අස් කළා, මිදී නිදහස් වීම තමයි සම්තුට්ටි පරමං ධනං. රාගය, ద్వේෂය, මෝහය හිතෙන් ඉවත් කිරීම, අස් කිරීම තමයි පරම ධනේ නිවනට උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා මේකම පෘථග්ජන ලෝකයා ආගමේ සතුට කියන්නේ මොකද්ද? රාගය. රතුට කියන්නේ මෝහයයි රාගයයි. ඒක පරම ධනයක් වෙන්නේ නැහැ. ඒක තමා ලෝකේ තියෙන විනාශය, ලෝකේ තියෙන බැඳීම, බන්ධනය, සම්බන්ධතාවයන් සියලුම දේ සිදුවෙන වැරදි දේ. නෑ, ඒක මෙහෙමයි. ඒක පාපයක් වෙන්නෙත් නෑ, අකුසලයක් වෙන්නෙත් නෑ. හැබැයි ගිරිමානන්ද සූත්‍රය දැන් උදේ දේශනා කළානේ. මේක තියෙන්නේ බාසෙයියාසි. මොකක්ද තියෙන්නේ? භාවිතයට ගණ්ඩුව. භාවිතයට ගන්න හැටි තේරුම් ගත්ත නැත්නම් අර ශ්‍රවණය කළාට අහගෙන හිටියට තාවකාලිකව කර්ණ රසායන බවක් තියෙන්න පුළුවන්, පැලැස්තර පිළියමක් හැටියට සුවයක් ලැබෙන්න පුළුවන්. ඊට එහා යන මේ මුල් තුන උදුරා දමන්නට නම් ඔය පිරිත් හැටියට අහන එක කියන එක කවදක්වත් කාටවත් නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි. හැබැයි නිවනට උපකාර වෙන පරමාර්ථ ධර්මය මේ සියලු සූත්‍රවල තියෙනවා. ඒවා හොයලා බලලා අර ගැඹුරු අර්ථය තේරුම් අරගෙන ඒක චර්යාවක් හැටියට තමන් විසින් භාවිතා කළ යුතුයි. ඒ නිසා මේ බුද්ධ ධර්මය බුදුහාමුදුරුව දේශනා කළේ පරියාප්ති ධර්මයක්, එහෙම නැත්නම් මාර්ග චර්යාවක්. ඒ මාර්ගචරියාව නැති වුණාට පස්සේ මේක සජ්ජායනා කර කර කියව කියව හිටියට කාටවත් දැන් ඔය ගිරිමානන්ද සූත්‍රය ලක්ෂ වාරයක් කියපු ගිහියොත් පැවිද්දොත් ලංකාවේ ඉන්නවා. නමුත් එකම ශේෂයක්වත් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්, එහෙම නැත්නම් ඔය අනිච්ච දුක්ඛානත්ත නිබ්බිදා කියන තත්ත්වයට පත්වෙන්න සුදුසුකමක් ලැබුවේ නැහැ. එමනම් නිවනක් නැහැ. හැබැයි කියවා කියවා හිටියා. ඒක හැබැයි පාපයක් නෙමෙයි අකුසලයක් නෙමෙයි. ඒකිනුත් යම් සහනයක් සුවයක් තාවකාලික පැලැස්තර සුවයක් ලැබෙනවා. ඒ නායකාරයෝ සත්තු ඇති කලාට පානාතිපාතය වෙන්නේ නෑ. සත්තුන්ට කරදර කළොත්, හිරියර කළොත්, මරා දැම්මොත්, කන්න නොදුන්නොත් නායකාරයන්ට නායකයෙක් නැත්නම් පානාතිපාතය සිද්ධ වෙනවා. ඒක නිසා දැන් ඔය එන්නේ මොකද ගෙදෙට්ට? අඩුගානේ බල්ලෝ බලල්ලු හරක් වෙලා නෙමේ, මීයෝ කැරපොත්තු වේයෝ කාවෝ කූමි වෙලා ඉන්නේ මොකද? නායකාරය. උන්ට අයිටියක් තියෙනවා ඔය බිමේ, ඔය ගෙදර, ඔය තැන. උන් අතීතේ ඔබ සැමගේ නෑයෝ, ඥාති, නායකාරයෝ. එයා වෙන කොහෙ යන්නද? මේකයි හිතන්න ඕන. එයාට කරන්න ඕන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවලා අර කරුණු හතර පූර්ණ කරලා ඒ අයව මුදවා නිදහස් කළාම එයාගෙන් තමන්ට කිසි කරදරයක්, බාධකයක්, අවහිරයක් වෙන්නේ නැහැ. ණය ගණ දෙනුවෙන් මිදී නිදහස් වුණාම තමනුත් නිදෙනවා, එයාත් මිදෙනවා. හොඳයි, එහෙනම් දැන් මේ තවත් එක සූත්‍රයක් බොහොම කෙටියෙන් විග්‍රහ කරන්න තියෙනවා. විනාඩි 15කින් විතර මේ පොතේ තියෙන අක්කන සූත්‍රය. මේක මුලින්ම දේශනා කළ යුතුව තිබූ සූත්‍රයක්. නමුත් මේ සූත්‍රයත් විනාඩි 15කින් විතර මේ කරුණුවටත් තියෙනවා. ඒ කරුණුවට විග්‍රහ කරන්න ඕන. අක්කන සූත්‍රය පිළිබඳව පොතේ තියෙනවා 101 වෙනි පොතේ තියෙනවා අක්කන සූත්‍රය. දැන් බුදුහාමුදුරුව ජීවමාන කාලේ බුදුහාමුදුරුව දේශනා කළා යම් කෙනෙකුට කරුණු හතරක් ඕන මගඵල ලබන්නට. මනුෂ්‍යත්ව ප්‍රතිලාභය, උද්දෝත්පාද කාලය, එවැගේම ත්‍රිසද්ධර්ම ශ්‍රවණය අහලා ශ්‍රවණය කළා කන සම්පත්තිය ලබා ගන්න. කන කියන්නේ එකක්, සම්පත්ති කියන්නේ දෙකක්. දෙවෙනි කන එකක්, සම්පත්ති එකක්, දෙකක් ලබා ගන්න ඕන කියලා. මේ කතාව එදා මේ බික්කු බික්කුණී, උපාසක උපාසිකා සිව්වනක් පිරිස අතරේ ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද්ද කන කියන වචනේ? මොකද්ද මේ තේරුම, අර්ථය මොකද්ද කියලා නොයෙකුත් අය මේක ප්‍රශ්න කරන්න, හිතන්න, කතා කරන්න, සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ අනුව මේකේ මේ ආරම්භයේ තියෙන්නේ කනකිච්චෝ ලෝකෝ, කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසුතවා පුතුජනෝ බාසති නොචකෝසෝ ජානාති කනංවා අක්කනංවා. මේ කන අක්කන දෙකේ තේරුම, අර්ථය මොකද්ද? කොහොමද මේකේ කනකිච්චෝ ලෝකෝ, මේ කන සම්පත්තිය ලබා ගන්න කොහොමද සුදුසු වෙන්නේ? මොකද්ද මේකේ තත්වය කියන එක? පෘථග්ජන අසුතවා පොතුජනෝ බාසති කතා කළා මේ කන අකන දෙක ගැන. නමුත් ඒගොල්ලෝ තේරුමක් ඇතුව අර්ථයක් දැනගෙන කතා කළා නෙමෙයි. ඒගමන මේ කතාව නිසා මේ බුද්ධ ශ්‍රාවකයන් අතර තිබූ මේ පෘථග්ජන පුද්ගලයන් අතර තිබූ මේ කතාව නිසා බුදුහාමුදුරුව මේ සූත්‍රය මේ අක්කන සූත්‍රය දේශනා කළා. අට්ටිමේ භික්කවේ අක්කන අසමියා බ්‍රහ්මචර්ය වාසය. අක්කන අසමියා මේ අසමයා කියන එක තමා අපේ සිංහල භාෂාවේ තියෙන අසමජ්ජාති කියන්නේ. නිවනට සමත් නොවන අසමජ්ජාති පුද්ගලයා තමා අසමයා කිව්වේ. කන සම්පත්තිය ලබන්න බැරි පුද්ගලයා තමා අක්ඛන. මෙහෙම අට අවස්ථාවක් බුදුහාමුදුරුව අට්ටිමේ වික්කවේ අක්ඛන අසමයා. කන සම්පත්තිය ලබන්න බැරි අසමජ්ජාති අවස්ථා අටක් බුදුහාමුදුරුව මේ සූත්‍රයේ අක්ඛන අසමේ සූත්‍රයේ දේශනා කළා. මේ පළවෙනි එක ඉද භික්කවේ තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ මේ බැමිතුන කපන්න මේ සම්බෝධගාමී බව උදුරා දමන්නට උපකාර වන බුද්ධකාරක ධර්ම පූර්ණ කරගන්න සුගතප්ප වේදිතෝ මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ ලෝකයේ බුද්ධත්වයට පත් වෙලා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෙක් හෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ මේ ධර්මයේ දේශනා කරන අවස්ථාවක කාලයක යුගයක අමයක අයංච පුද්ගලෝ නිරයන් උප්පන්න වූති. යම් කිසි පුද්ගලයෙක් නිරයෙහි උපන්නොත් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. ඒ පුද්ගලයා ඒ සත්වයා ඒ ප්‍රාණියා අසමජ්ජාති පුද්ගලයෙක් අක්කනු අසමියෝ. නිරය කියන්නේ මේ සත්වයන් ප්‍රාණීන් මේ මිහිතලය මත ඉර හඳ වාතය ඉරහඳ දකින්න බැරි වාතය ආග්‍රහණය කරන්න බැරි සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් මේ පොළව යට ඉන්නවා. ඒ වගේම ඔය මහමූදේ ආගාධවල ඔය මරීනා ආගාධ වගේ කිලෝමීටර් ගාණක් ගැඹුරු ආගාධවල කිසිම දවසක ඉරහඳ දකින්න බැරි වාතය ආග්‍රහණය කරන්න බැරි එතනම ඉපදිලා එතනම මැරෙන සත්තු ප්‍රාණීන් කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්නවා. ඒ සියලු දෙනා නිරෙහි උපන් අක්කනු අසමයෝ පුද්ගලයෝ. ඒ පුද්ගලයන්ට මේ බුදුවරේ දේශනා කරන ඉරහඳ දකින්න බැරි වාතය ආග්‍රහණය කරන්න බැරි කෙනෙකුට බුදුබණ අහන්න බෑ. ඒ නිසා නිරෙහි යමක් කෙනෙක් උපදුනොත් මේ මෙතන ඉන්න සියලුම දෙනා අතීතයේ නිරේ එකවරක් නෙමේ ඊට වඩා කීපවරක් බහුලව ඉපදිලා තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ නිරෙහි යමක් උපදුනොත් ඒ පුද්ගලයාට ඒ සත්වයාට මේ බුදුවරේ බුද්ධත්වයට පත් වුණත් දේශනා කරන ධර්ම අහලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ආනපාන සති සමාධියේ පිහිටලා බව උදුරා දමන්නට බෑ. ඒ නිසා නිරය අක්කනු අසමියෝ. දෙවෙනි අවස්ථාව පුනච්ච පරම්භිකවේ තථාගතෝච ලෝකෝපන්නෝ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණා මේ බුදු දහම දේශනා කරනවා. මේ වගේ අවස්ථාවක අයංච පුද්ගලෝ තිරච්චීන යෝනින් උප්පන්නෝ හෝති. තිරච්චීන යෝනි කියන්නේ මේ සත්තු පුද්ගලයෝ මනුස්සයෝ ඇතුළු සියලු දෙනා ආකාර දෙකකට ජීවත් වෙන්නේ. එක්කෙනෙක් තිරස්තීන කියන්නේ මනස මොළය මේ තියෙන පොළවට සමාන්තර සමගාමීව යන සත්තු තිරච්චීන මේ ශරීරයේ උඩ කෙරෝලේ මොළය තියෙන අය සිරස්. දැන් මිනිස්සු සියලු දෙනා සිරස්. මොළේ තියෙන්නේ මනස තියෙන්නේ මේ ශරීර කූඩුවේ මුදුනේ. ඒ අය සිරස්. නමුත් මේ දැන් ඔය හරක් කූඹි මාළුව කුරුල්ලෝ ගැරඬි නයි පොළොංගු සියලු සත්තු කූඹි වේයෝ කඩි මේ සියලු දෙනා පොළවට සමාන්තරව තිරස්ව ඉන්නේ මොලේ තියෙන. ඒ තිරස්තීන යෝනි කිව්වේ එකයි. ඒ තිරස්තීන යෝනි පොළවට සමාන්තරව තිරස්ව මොලේ මනස පිහිටු සත්වයකුට මේ කන සම්පත්තිය ලබන්න බෑ. ඒ අය අක්කනු අසමියෝ. එයට මේ කියන ධර්මය තේරුම් ගන්න බෑ. අර මෙනෙහි කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ඇත්තේ නෑ. එක දෙවෙනි අවස්ථාව අක්කනු අසමියෝ. තුන්වෙනි අවස්ථාව පුනිත පරම්භික්කවේ අයංච පුද්ගලෝ පෙට්ටි විෂයන් උප්පන්නෝ හෝති. පෙට්ටි විෂයන් කිව්වේ අර පරදත්තූප ජීවීන් අනුන් දෙන පිනෙන් යැපෙන එහෙම නැත්නම් අනුන් දෙන පින ගන්නට පේ වෙලා ඉන්න පිරිස තමයි පෙට්ටි විෂය කියන්නේ. ඔය පේත භූත කියන පොට්ටාස දෙක පෙට්ටි විෂය. ඥාති පේතා ඥාති භූතා කියන කොටස් දෙක. මිනිසු බොහෝ විට මිය පරලොව ගියාම අද මේ කාලේ විශේෂයෙන්ම පේතය භූතය වෙලා තමා ඉපදෙන්නේ. ඒ පේතය භූතය වෙලා ඉපදුණු කිසි කෙනෙකුට ඒ පේතභූත තත්ත්වයේ ශක්තිය තියෙන තාක්කල් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. අසමජ්ජාති පුද්ගලයෝ අසමියෝ. එනිසා එතනත් නිවනක් නැහැ. හතරවෙනි අවස්ථාව මේක ඉතාම වැදගත් දෙයක් මේ රටේ මිනිසුන්ට. පුනිච පරම් භික්කවේ අයංච පුද්ගලෝ අඤ්ඤතරං දීඝායුකං දේවනිකායං උප්පන්නෝ හෝති. යම්කිසි පුද්ගලයෙක් අර භාවනා කරලා ධ්‍යාන ලැබලා අර අසිත තවුසට උන දේ තමයි මේ කියන්නේ. අචිත තවුස උද්දකරාම පුත්‍ර ආලාරාම කාලාම අර තව මේ වගේ සත්‍යක මේ වගේ බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා. බොහෝ මිනිස්සු මේ අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා අර බ්‍රහ්මජාල සූත්‍රයේ කියපු දැලට අහුවෙච්ච මිනිස්සු ආකාසඤ්ඤායතන ආකිඤ්ඤායතන විඤ්ඤාණඤ්ඤායතන නේවසඤ්ඤායතන කියන මේ අරූපී දේවනිකායවල දීර්ඝායුෂ දේවනිකායවල් ඒ දීර්ඝායුෂ දේවනිකායවල් වලට පත් වූ අයට නේව සංඥා නා සංඥා බුදු කෙනෙක් කියන බණ අහන්න සංඥා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සියලුම දීර්ඝායුෂ දේවනිකාය රූපී අරූපී බ්‍රහ්මතල කීපයක්ම තියෙනවා. ඒ කිසි තැනක කන සම්පත්තිය ලබන්න බෑ. ඒ වගේම අසමජ්ජාති පුද්ගලයෝ උපදී. අද ලංකාවේ ඔය භාවනා මධ්‍යස්ථාන බහුලවම වැඩි දෙනක ඔය භාවනා කරන්නේ ඔය කියන දීර්ඝායුෂ දේවනිකායට අර දෙව් මිනිස් සැප කෙලවරට නිවන ප්‍රමාද කරන්න. එනිසා ඒ දීර්ඝායුෂ දේවනිකායක යම් කෙනෙක් ඉපදුනොත් අර අනිඤ්ඤාභි සංකාර කරලා ඒ පුද්ගලයාත් අක්කනු අසමියෝ. කන සම්පත්තිය ලබන්න බෑ. අසමජ්ජාති පුද්ගලයෙක් හැටියට උපදී. එහෙමනම් හතර අපායත් හතර අසඤ්ඤතලයත් දීර්ඝායුෂ දේවනිකායත් මේ නිවන් දකින්නට සුදුසු නොවන අක්කන අසමය තැන්. මේ තල 31 ගති 31 අතර මේ සියලු තැන්වල නිවනට සුදුසු පරිසරයක් තත්ත්වයක් ඇත්තේ නැහැ. ඒකයි ඒ තැන් අක්කනු අසමියෝ කිව්. ඊළඟට දැන් මෙතෙක් කල් කිව්වේ හතර අපායත් අර අසඤ්ඤ තල බ්‍රහ්ම තල. ඊළඟට කියනවා යම් කිසි කෙනෙක් මිනිහෙක් වෙලා ඉපදුනොත් ඊගාව හතර. දැන් හතරක් කිව්වා ඊගාව හතර මිනිහෙක් වෙලා ඉපදුනත් අක්කනු අසමියු. යම් කිසි කෙනෙක් පුනජපරම් භික්කවේ අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝතු. ප්‍රත්‍යන්ත ජනපදයක මිනිහෙක් වෙලා ඉපදුනත් ඒ පුද්ගලයා සෝච හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු යත්ත නත්ති ගති බික්කුණම් බික්කුණීනම් උපාසකානම් උපාසිකාන. යම් කිසි කෙනෙක් මිනිහෙක් වෙලා මේ පච්චිමේසු ජනපදේසු කියන්නේ මධ්‍ය මණ්ඩලයේ මේ පතර උපදේශ වාසයේම ඉපත ලැබුණත් ඒ පුද්ගලයා අවිඤ්ඤාතාරේසු මිලක්කේසු මේක ඒ මිනිහා මේ බණ නොඅසා මේ දහම නොදැන මේ බික්කුණං බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් කියන මේ සිව්වනක් පිරිසට අයිතිවන ගති නැත්නම් මේ භව කය කරන්නට අවශ්‍ය දැනුම දැක්ම නැත්නම් අර ඥානතෝ පස්සතෝ නැත්නම් අර පජානාති නැත්නම් ඒ පුද්ගලයා අර අවිඤ්ඤාතාරේසු මිලක්කේසු ඒ පුද්ගලයාත් අක්කනු අසමිය. ඒ පුද්ගලයා මොන උබ්බේතගත පුඤ්ඤතා හේතුවක් නිසා හෝ උපත ලැබුවා මනුස්සයෙක් වුණා හොඳට ඇහැකන තියෙනවා නමුත් ඒ පුද්ගලයාට මේ බණ අහන්න ලැබුණේ නැහැ මේ ධර්මය ලැබුණේ නැහැ ඒ පුද්ගලයාගේ දහම් ඇස පහදා ගන්න බැරි වුණා නම් ඒ පුද්ගලයා මේ රාග බව ද්වේෂ බව මෝහ බව කපා අස්කල හැකි කපා අස්කල යුතුයි කියන ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨි කියන தത്വයට පත් උනේ නැත්නම් ඒ පුද්ගලයා අර යත්ත නත්ති ගති විකුණං විකුණීනං උපාසකානං උපාසිකානං ඒ පුද්ගලයාටත් අක්කනෝ අසමියෝ. මිනිහෙක් වෙලා කොහොම හරි ඉපදුනත් ඒ මිනිසුන් අතරිනුත් තව කොටසක් මේ වගේ අක්කන අසමිය තත්ත්වයට පත් වෙනවා. ඊළඟට ඊළඟ පුද්ගලයා මිනිසෙක් වෙලා ඉපදුනත් ඒ පුද්ගලයා අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝජ හෝති මිත්තා දිට්ඨිකෝ විපරීත දස්සනු. ඒ පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටිකේ වුණොත් විපරීත දස්සනයක් නම් තියෙන්නේ ඒ පුද්ගලයාටත් නත්ති දින්නම් නත්තිටං මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අයිතිනම් එලවක් නෑ මෙලවක් නෑ මවෙක් නෑ පියක් නෑ පියෙක් නෑ දහමක් නෑ මේක මේ වගේ මිත්‍යා දෘෂ්ටියට නත්ති ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා උපපාතික සත්‍යෝ නෑ එලවක් නෑ මෙලවක් නෑ ඕම කියන ඕම හිතන මිනිස්සු මේ රටේ මේ ලෝකෙත් අනන්තයි අප්‍රමාණ. මේ කිසිම කෙනෙකුට ඒ තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය වෙනස් කර ගන්නා තාක්කල් ඒ පුද්ගලයාත් අක්කනු අසමියු. දැන් අද මේ බුද්ධාගමේ එක වැරදි විදියට උගන්නනවා. කවුද මිත්‍යා දෘෂ්ටිකයා? අද බුද්ධාගමේ උගන්නන අර කතෝලික මුස්ලිම් එක්ක හින්දු ආගමිකයා මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික බුද්ධාගම සම්මාදිට්ඨික. ඔක හරිද? නමුත් මේ ලෝකේ බුද්ධාගම අදහන මිනිස්සු තරම් මිත්‍යා දෘෂ්ටිකයෝ නියත මිත්‍යා දෘෂ්ටියට පත් වූ පුද්ගලයෝ තවත් නැහැ. ඒ නිසා මේ ආගමක් ඇදහුවට මේ බුද්ධ ආගම කියන වචන ටික ගත්තට මේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදි නිදහස් වෙලා නැහැ. ඒ නිසා මේ කොයි ආගමේ හැදෙව්වත් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා නම් මේ දහම අහලා දහම් ඇස පාදා ගන්න අර සම්මාදිටියටපත් වෙන්න ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා සම්මාදිටියටපත් වෙන්න. සම්මාදිටියටපත් වෙන්නට බැරි පුද්ගලයා උපෙන්න සහතිකේ බෞද්ධ කියලා තිබුණට මේ සම්මතයෙන් බුද්ධාගම් කාරයෙක් වුණාට නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් ඒ පුද්ගලයාටත් අක්කනු අසමිය. ඊළඟට පුණිච පරම් භික්කවේ අයංච පුද්ගලෝ මජ්ක්‍මේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ අප්පටි බලෝ. යම් කිසි කෙනෙකුට මේ කන ඇහෙන්නේ නැත්නම් අංගෝපාංග විකල නම් එහෙම නැත්නම් මනස විකෘති නම් මනස බාල නම් අර මනෝමය වශයෙන් මනසේ ආතතියක් නැත්නම් ඔය මනෝමය වශයෙන් දුර්වල මිනිසුත් ඉන්නවා අංගපසඟ අඩු මිනිසුත් ඉන්නවා. ඒ අය අර ජලෝ පළමුගෝ අප්පටි බලෝ. ඒ වගේම සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතු. මේ සුභාසිතය දුබ්බාසිතය දෙක වෙන් කරලා තේරුම් ගන්න බැරි නා. ධර්මය අධර්මය දෙක වෙන් කරලා තේරුම් ගත්තේ නැත්නම් මග නොමග වෙන් කරලා තේරුම් ගන්න බැරි නම් දෝතාවිය ඒ පුද්ගලයාත් අක්කනු අසමිය. ඊළඟට පුණජ පරම්භිකවේ තථාගතෝච ලෝකෝ අනුප්පන්නෝ හෝති. දැන් මේ ලෞතුරා බුදු කෙනෙක් හෝ මේ නිවන් දකින ධර්මය බව නසන මග කියා දෙන්නට කෙනෙක් නැති කාලෙක යම් කෙනෙක් ඉපදුනොත් ඉපදිලා ජීවත් වුණාට මිනිහෙක් වෙලා ඒ අවස්ථාවේ අර දහම් සොඬ ජාතකයේ කියන වගේ මේ බව නසන දහම අහන්න බැරි කාලයක් අවස්ථාවකත් මේ කන සම්පත්තිය නෑ අක්කනු අසමියෝ. මේ හෙළබිමෙත් පසුගිය වසර දාහකටත් වැඩිය ඔය බුද්ධකෝස හාමුදුරුව මේ ධර්මය විකෘති කළාට පස්සේ අපි දන්නා කාලයක මේ කන සම්පත්තිය ලබන්න බුදුහාමුදුරුව දේශනා කර ඒ ධර්මය යටපත් වූ කාලයක මේක මේ කන සම්පත්තිය ලබන්න බෑ, පුළුවන්කමක් ලැබුණේ නෑ. ඔයේ වැඳ වැඳ පුද පුද ඇද ඇද පත පත අර බුදුහාමුදුරුව කියපු දේ ග්‍රන්ථ ධූරය පුරමින් සජ්ජායනා කර කර හිටියා මිසක මේ පාර මේ මාර්ගය මේ පිළිවෙත නිවැරදිව හොයලා මග විවෘත කරගන්නට බැරි වුණ කාලෙක අර කන සම්පත්තිය ලැබෙන්නේ නැ අක්කනු අසමියෝ. ඒ වගේම තවත් කාලයක් තියෙනවා මේ අක්කනු අසමියෝ අර අබුද්ධෝත්පාද කාලයක්. ඒ කාලයේ තමයි යම් කිසි තැනක චක්‍රවර්ති රජ කෙනෙක් රජ වුණොත් ඒ චක්‍රවර්ති රජ කෙනෙක් රජ වූ යුගයේදී කාලයේදී අවස්ථාවේදී කිසි කෙනෙකුට මේ කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි කියන තත්වයට පත්වෙන්න බෑ. දුක තේරුම් ගන්න බෑ. මොකද දුක දැනෙන්නේ නැහැ. කිසිම කෙනෙක් වැරදි වැඩ කරන්නෙත් නැහැ. හොරකම් කරන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. දසරාජ ධර්මයෙන් යෙදෙනවා. ඒ නිසා දුක තේරෙන්නේ නැහැ. ඒ නිමිත්ත ගන්න බෑ. ඒ නිසා චක්‍රවර්ති රජ කෙනෙක් ඉපදුණු කාලෙත් පින්පුරා ගන්න පුළුවන් වුණාට කිං කුසල ගවේසි කියන කුණු සලා හැරාස් කරලා කුණු මුල් තුන උද්‍රා ගලවා දාන්නට ක්‍රමයක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අට අවස්ථාවෙදිම අක්ඛනෝ අසම්යෝ කන සම්පත්තිය ලබන්න බෑ. දැන් මේ පින්වතුන් කවුරුත් කල්පනා කරගන්න ඕන තමන් මේ අට අවස්ථාවෙන් මිදිලා මේ වන විට මේ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ වෙලා තියෙනවා. ධර්මය තියෙනවා. මේ කන සම්පත්තිය ලබන්න පුළුවන් අවස්ථාව ඉපදිලා තියෙනවා. මේ අවස්ථාව යම් කෙනෙක් මග ඇරියොත් නැවත කල්ප කාලාන්තරයකට මේ අවස්ථාව ලැබෙයිද කියලා කිසි කෙනෙකුට සාතිකයක් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ කරගන්න ඕන දේ මේ වෙලාවේ කරගන්න. තව විනාඩි 15ක් 20ක් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒ අක්කන සූත්‍රයේ ඊගාවට තව ඉස්සරහට තියෙන්නේ ඒ කරුණු අටම මාගදී භාෂාවේ ගාථා 8කිනුත් ඒ අවස්ථාවට ඒ අක්කන අසමේ අවස්ථාවට ගාථා 8කිනුත් මාගදී විග්‍රහ කරලා තියෙනවා. ඒකමයි තියෙන්නේ. නෑ නෑ කිසිසේත්ම නෑ. ඒ අර අභිඥාලාභී අරහත් තත්ත්වයට පත් වෙන්න තම කායගත සති සූත්‍රයේ දේශනා කරපු ක්‍රමය. සිව්පිලි සිඹියාපත් ලත් ශක්තිය කියන්නේ ඊට වඩා හුඟක් බලවත්. මේ බුද්ධ වචනය බුද්ධ භාෂිතය අත්තනානත්තේ පඤ්ඤා අත්තපටි සම්විදේ ඥානං ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටි සම්විදේ ඥානං නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටි සම්විදේ ඥානං පටිබාන පටිනානත්තේ පටි සම්විදේ ඥාන. එක බුද්ධ වචනයක් පිළිබඳව මේ හතර නම අවස්ථාවක නවර හතර 36 අවස්ථාවක් 36 ආකාරයකට නිවනට උපකාරක වන ආකාරයත් නිවනට බාධක ආකාරයත් සම්මත ඒ වගේම පඤ්ඤත්ති ඒ වගේම ලෞකික ලෝකෝත්තර හැටියට දේශනා කරලා විග්‍රහ කරලා විස්තර කරලා දෙපැත්ත විග්‍රහ කරන්න පුළුවන් නම් අන්න ඒ ශක්තිය හැකියාව සිව්පිලි සිඹියා ශක්තිය. ඒක අතීතයේ බුදුවරුන්ගෙන් බණ අහලා මේ ධර්මය යම් ආකාරයකට ප්‍රගුණ කරලා ලබාගත යුතු එකක් මිසක් අභිඥා හෝ ඉද්ධි ප්‍රාතිහාර්ය හෝ ලැබීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධ්‍යානවලින් කිසිසේත්ම සිව්පිලි සිඹියාපත් ලක්තිය ලබන්න බෑ. ඔබ මේ ළඟමයි තියෙන්නේ, ඔය අහලමයි තියෙන්නේ, අපාය ඉන්න මිනිස්සු දිව්‍ය ලෝකේ ඉන්න මිනිස්. ඒක ඇත්ත. සමහර විට තමන්ම අපායත් ඉන්නවා දිව්‍ය ලෝකෙත් ඉන්නවා. ඔය පිච්චෙනව නම් දැවෙනව නම් තැවෙනව නම් අපාය. ඔය සැහැල්ලුවට සතුටට සොම්නසට පත් වෙනව නම් දිව්‍ය ලෝක. බිම්බරණ ගතිය අඩු කියන්නේ මොකද? දැන් අපි දස බිම්බර මාර්සෙනක අපි මේ බිමට බර වෙලා තියෙන්නේ කරුණු 10කින්. මොකද්ද මේ කරුණු 10? බිම්බර කරුණු 10ක් තමයි දස බිම්බර මාර්සෙනක. දැන් මම කියලා මම මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම කියන උපාදානය කරගන්නවා. මම කියලා උපාදානය කරගන්නවා මේ මගේ කියලා. මේ මගේ ශරීරය, ඇහැ, කන, නාසය, දිවකය, මන, ඇඳුම් මේ වගේ දේවල්. ඊට පස්සේ තව බාහිර පංචස්කන්ධයක් මගේ කියලා මගේ වසඟේ පවත්වන්නට යනවා. මගේ පුතා, මගේ දුව, මගේ වාහනය, මගේ ඉඩම, මගේ වත්ත, මගේ රත්තරම් බඩු, මගේ මිල මුදල්, ඒවා බාහිර. එතකොට ඒ බාහිර පංචස්කන්ධ උපාදානයත් අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධයක් තමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අධ්‍යාත්මික පහකුත් තියෙනවා, බාහිර පහකුත් තියෙනවා. මගේ වසඟේ පවත්වන්නේ ඒ බාහිර පහ, අධ්‍යාත්මික පහ 10 තමයි මේ බිමට බර වෙන දස බිම් බර මාර සෙනග. ඒ බිම් බර ගතිය, ඒ කියන්නේ මේ පංචස්කන්ධ උපාදානය අත්තරින්න පුළුවන් සුදුසුම තැන තමයි අර ගුරුත්වාකර්ෂණ ශක්තිය, බිම් බර ගතිය අඩුම ලෝකේ තියෙන මිහිතලේ තියෙන තැන. එතෙන්දි තමයි යම් කිසි කෙනෙක් එතනදි තමයි බුද්ධ ශක්තියට අනුගත වීම එක නියතියක්. ඒ නියතිය කිසි කෙනෙකුට කවදක්වත් විනාශ කරන්න බෑ. බුද්ධ ශක්තියට අනුගත වෙන්න නම් ඊට පළමුව සද්දස්ස කුල පුත්තස්ස වීම අනිවාර්යයි. සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයටපත් වූ පුද්ගලයෙක් ඒ බුද්ධ ශක්තිය තියෙන ස්ථාන හතරෙන් එකකට හෝ හතරටම හෝ ගියොත් ගිහිල්ලා තමන්ගේ අර සිත විනාඩි 5කට නික්ලේශී තත්වයට, ඒ කියන්නේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර උන ගමන් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාටත් අර සියලු අතීත බුදුවරුන්ගේ ශක්තිය අනුගත වෙලා ඒ පුද්ගලයාටත් පුළුවන් වෙනවා මේ මග අනුගමනය කරලා දස්සනියානං සංවේජනියානං කියන තත්ත්වයට පත් වෙනවා. ඔව්, බර්මියුඩා ට්‍රයැංගල් එක කියන්නේ මේකෙත් දෙපැත්තක් තියෙනවා. දැන් හරියටම ඔය හිරිවඩුන්නේ බෝධිය තියෙන තැන ඉඳන් මේ මිහිතලය විදගෙන විදගෙන ගියොත් කවුරක්වත් මේක මේ මොකක් නොකර මතුවෙන්නේ කොහෙන්ද? හරියටම අර බර්මියුඩා ට්‍රයැංගල් කියන මකර කටින්. එතන තමයි විශ්වයේ මිහිතලයේ උපරිම බිම්බර ගතියක් තියෙන්නේ. එතන කිට්ටුවකින් පව්කාරයෙක් හෝ පව්කාරයෝ ඉන්න වාහනයක්, යානයක්, නැවක්, ගුවන් නැවක් හෝ රුවක්, පාරුවක් ඔය බර්මියුඩා ට්‍රයැංගල් එකෙන් ගියොත් මොකද වෙන්නේ? අර බිම්බර ගතියට ඇදලා ගන්නවා, විනාශ කරනවා. ඒ වගේම මෙතන අර බුද්ධ ශක්තියට අනුගත කරලා නිදහස් කරනවා. ඒ අන්ත දෙක මේ මිහිතලේ, සියලු මිහිතලවල මේ මිහිතලේ කවදක්වත් වෙනස් නොවී ඔය ශක්තිය
තියෙනවා.
පියවර වශයෙන් වඩන්න නෙමෙයි මේ කියන්නේ. මෙත්තානුස්සතිය වඩන්න ඕන කොයි වෙලාවෙද? දැන් උදේ විනාඩි 5ක් 6ක් මෙත්තානුස්සතිය වැඩුවට හරියන්නේ නැහැ. කොයි වෙලාවෙද වඩන්න ඕන? තමන්ගේ හිතට තරහ අරමුණක් ආපු වෙලාවෙ මෙත්තානුස්සතිය වඩන්න ඕන, අමතක නොකර. තමන්ගේ හිතට රාගී අරමුණක් ආව වෙලාවේ අසුභානුස්සතිය වඩන්න ඕන. තමන්ගේ හිතට මානයෙන් මෝහී අරමුණක් ආපු වෙලාවේ මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩන්න ඕන. අර මෙත්තානුස්සතිය වඩලා අසුභානුස්සතිය වඩලා සමතේටපත් වුණාමත් මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩලා කපල උදුර්ලාස් කළ ගන්න ඕනේ නිබ්බිදා කියන තත්ත්වයට. මේ උදේපෑක් මෛත්‍රී භාවනාව කරලා අපි නැගිටලා විනාඩි 5කින් 10කින් පැයකින් උදේ 10ට විතර කොහේ හරි වැඩකට කාර්යාලයකට ගියාම තමන්ට තරහක් වෛරයක් ක්‍රෝධයක් එනවනම් නොගැලපෙන නොපෑහෙන නොසීහෙන අරමුණක් දැකලා අහලා තරහ ගියොත් මොකද වෙන්නේ? අර මෙත්තානුස්සතියෙන් වැඩන්න. එකෙන් වැඩක් ඇත්තෙම නෑ. අර හෝදපු රෙද්ද දියේ දැම්ම වගේ ඔය අධ්‍යාත්මය අර තරහෙන් කිලුට වෙනවා, කළු වෙනවා, අඳුරු වෙනවා. ඒක නිසා අර උදේ විනාඩි 5-10ක් වැඩිම හොඳයි. ඒක වරදක් නෑ, ඒක පාපයක් නෑ, ඒක පුරුද්දක් වෙනවා. නමුත් ඒ උදේ මෛත්‍රිය වැඩුවේක මුළු දවස පුරාම පැය 24 තුළම නින්දට යන තාක්කල් තමන්ගේ හිතට ද්වේෂයක් වෛරයක් ආවොත් ඒ අවස්ථාවේ ආනපාන සති සමාධියේ පිහිටන්න ඕන. රාගයක් ආවොත් අසුමානුස්සතිය වඩලා ආනපාන සතියේ පිහිටන්න ඕන. මානයක් මෝහයක් ආවොත් වැරදි මැනීමක් මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩලා එකෙන් මිදී නිදහස් වෙන්න. ඒක තමයි ආනපාන. කල්ප විනාශය කියන එක ධර්මය අන්තර්ධාන වෙන්නත් පුළුවන්, මතු වෙන්නත් පුළුවන්. කල්ප විනාශයේ තියෙන්නේ සංකල්ප විනාශයක්, ආකල්ප විනාශයක්, පරිකල්ප විනාශයක්, මනක්කල්ප විනාශයක්. ඔය පහේම තියෙන්නේ මොකද්ද? ආකල්ප, මනක්කල්ප, සංකල්ප, පරිකල්ප පහ සමානයි ආගම. මොකද්ද එතකොට විනාශ වෙන්නේ? අර සංකල්ප. දැන් ඔය සංකල්පනේ තියෙන වැඳුම් පිදුම් යදුම් පැතුම් කරලා නිවන් දකින්න පුළුවන්. මේ සමාදන් වෙලා සිල් පතක් දුතාංගයක් රැකලා නිවන් දකින්න ඕවා තමයි ඔක්කොම. ඔය වැරදි ආකල්ප, වැරදි සංකල්ප, වැරදි පරිකල්ප. පරිකල්ප තමයි ඔය පරිගණකෙන් ඔය තියෙන අද බොහෝ දේවල්. ඒ සියලු දේ මේ ලෝකය, මේ නිවන වහනෝ. ඒවා විනාශ වූ ගමන් අර කල්ප විනාශය. ලෝක විනාශයක් නෙමෙයි. ලෝක විනාශය කියන්නේ ඊට වැඩිය හුඟක් වෙනස් එකක්. ලෝක විනාශයේදී මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර සහ මුලින්ම ගිනිගෙන සහ මුලින්ම දූවිලි තට්ටුවක් බවට පත් වෙනවා. අර ප්‍රාණියෙකුට, ජීවියෙකුට එතන ජීවත් වෙන්න සුදුසු සත්වයක් නැතිවීම ලෝක විනාශය. කල්ප විනාශය කියන්නේ දහම් මතුවීමම කල්ප විනාශයකදී සිදුවෙන දෙයක්. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණ අවස්ථාවෙත් කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් කියලා කල්ප විනාශයක් වුණා. ආගම 62ක් මොකද වුණේ? විනාශ වුණා. ආගම්වල ශාස්ත්‍රවරු එදා හිටිය හරියට ඔය බෙල්ලපුත්‍ර සම්මේ සංජය මෙහෙම ඔය නොයෙකුත් ආගම් පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, තීර්ථකයෝ, මහණ බමුණු මේ වගේ අය අර නොයෙකුත් සංකල්ප පරිකල්ප ආකල්ප අර ඇති කරගෙන මිනිසුන්ව මුලා කරගෙන හිටියා. ඒ සියලු දේ නැතිවීම තමයි කල්ප විනාශය. එනිසා කල්ප විනාශයක් කියන්නේ ආගම විනාශ වෙලා, ඇදහිලි විනාශ වෙලා, භක්තියෙන් කරන වැරදි දේ අයින් වෙලා විනාශ වෙලා, ඇත්ත ඇති හැටියට යථා පරිදි දක්වීම තමයි කල්ප විනාශයකදී සිද්ධ වෙන්නේ. හැම ළමයිම එහෙම කරනවද? කර්මකාරයෝ විතරයි. අර විපාක කම්ම විපාක තියෙන අය විතරයි ඒගොල්ලන්ගේ හිත දෙන්නේ මොකද ඒ වෙලාවට? ඒකත් කර්මයක්. ඒක ගෙනාපු පුරුද්දක් වුණා දීගම්වා. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු වැරදි දේ නිසා තමයි පොඩි කාලෙත් ඕවා කරන්නේ. දැන් අර ගිරව් පැටවු දෙන්නේ හුලඟට ගියානේ. එක කතාවක් තියෙනවනේ. එක ගිරා පැටවෙක් ගියේ කොහටද? තාපසාරම්. අනිත් ගිරා පැටවා සොරු. එතකොට දෙන්නම ගිරව්. හැබැයි එක ගිරා පැටවෙක් අර හොරු වගේ මරපිය ගහපිය කාපිය. එතකොට පොඩි කාලේම මොකද කළේ? අර සංසාර පුරුද්දින්දයි අර ගිරා පැටිය අතෙන්ට ගියේ. නැත්නම් දෙන්නම තාපසාරාමයට යන්න තිබුණානේ. මේකේ ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. ඒ නරක තැනට, නරක පවුලකට, නරක ගති තියෙන තැනකට ආවහම ඒ නරක ගති තියෙන පුද්ගලයන්ගේ අර දීර්ඝ සංසාර පුරුදු එතෙන්ට එනවා. දැන් හොඳ තැනකට ගියොත් ඒ පුද්ගලයාට ඉපදුණු දවසේ ඉඳලා ඒ දරුවට උගන්වන්නේ මොකෝ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ ළමයා කවදක්වත් මේ වැරදි වැඩේ කරන්නේ නැහැ. දැන් තමනුත් කල්පනා කරන්න ඕන. එතකොට තමන්ගාව යහපත් ගතිය තියෙනවා නම්, ආදර්ශයෙන් පෙන්නනවා නම්, ඒ ගතිය දරුවන්ට ඉබේම ලැබෙනවා. කවුද පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ පොඩි දරුවන්ව මේ ධනගාන කාලේ ඉඳන්? මව්දි මව්පිය. පුබ්බාචරිය. පුබ්බාචරිය කියන්නේ මව පියා. ඊට පස්සේ ගුරුවරු. හොඳ සීල ගුණය ධර්මය උගන්වන්න ඕන. ඒව නැතුව වෙන වෙන දේවල් ඉගන්නුවොත් මොකද වෙන්නේ? ඒ දරුවා, ඒ පුද්ගලයා කොහේ ඉස්කෝලෙකට ගියත්, පිළිවෙනකට ගියත්, කොච්චර මහණ වුණත් සිවුරු දැම්මත් ඒ පුද්ගලයා පෙළපාලියයි, ඔය ස්ට්‍රයික් කරයි, ද්වේෂයෙන් වෛරයෙන් ශාප කරයි, පලි ගහයි, කපුකම් කරයි, යන්ත්‍රමන්ත ගුරුකම් කරයි, තව නොයෙකුත් ඔය දේවල් කරයි. ඒක ධර්මය නෙමේ, ඒක සීලය නෙමේ, ගුණය නෙමේ. දැන් මේ උපාසකම්ම ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට විතරක් උත්තර දීලා අදට අවසන් කරනවා. මේ උපාසකම්ම අහන්නේ නිවැරදි විදිහට බෝධි පූජාවක් කරන්නේ කොහොමද? බෝධි පූජාව කියන්නේ මොකද්ද? නිවැරදි විදිහට බෝධි පූජාවක් කරන්නේ කොහොමද? දැන් අපි මේ බෝධීන් වහන්සේ ගාවට, කොහේ හෝ බෝධියකට ගාවට ගියහම අපිට සිහිපත් විය යුත්තේ එදා බුදුහාමුදුරුව මේ ඇහැටු ගහ. මොකද්ද මේක ගහ? ඇහැටු ගහ. මේක ඇයි බෝධියක් උනේ? අර බුදුහාමුදුරුවන්ට බව උදුරා තමන්නට උපකාරක ඌ නිසා. ඒ නිසා අපි ඒ බෝධින් වහන්සේගාවට ගියහම ඒ බෝධින් වහන්සේගාව අතුගාලා සුද්ධ කරලා පවිත්‍ර කරලා පැන් පූජ කරලා ඔන්නම් මලුත් පූජ කරලා මේ තමන්ගේ හිත පහදා ගන්න. ඒ පැහැදුණු සිතෙන් තමන් සිහිපත් කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන එදා බුදුපියාණන් වහන්සේ තමන්ගේ හිතේ තිබුණු ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව, සියලු බව උදුරා තමලා නික්ලේශී තත්ත්වයට පත් උනේ මෙවන් බෝධීන් වහන්සේ කෙනෙක් පාමුලදී. ඒ වගේම මගේ හිතේ මේ මට දුක් දෙන, මේ මට කළු කිලුටු කෙලෙස් තත්ත්වයට පත් කරවන මේ මගේ හිතෙත් තියෙන රාගය, ද්වේෂය, මෝහය විනාඩි 5කට 6කට හෝ උදුරා දමන්නට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට මේ බෝධි ශක්තිය ඒ බුද්ධ ශක්තිය මටත් ඇති වෙන්න ඕන. ඒ අනුව තමන්ගේ හිත විනාඩි 5කට 6කට නික්ලේශී තත්වයට බුද්ධ ශක්තියට අනුගත වුණා. ඒ නික්ලේශී ශක්තිය ඒ බුද්ධ ශක්තිය අනුව මුළු විශ්වයටම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ වගේම සත්‍යක්‍රියා බලයක් සුදු කිරණ ශක්තියක් විශ්වයට තමා විසින් මිකුත් කරන්න ඕනේ. ඒ සත්‍යක්‍රියා බලය තමන්ටත් අනුන්ටත් නිවන සඳහාම උපකාර වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගැනීමයි නියම නිවැරදි පරමාර්ථ බෝධි පූජාව. එතෙන්දී ඒ බෝගහට මල් පූජා කරලා ජලය පැන් පූජා කරලා සමහරට කොඩියක් එල්ලලා පඳුරක් බැඳලා යම් කෙනෙක් ඒ බෝධීන් වහන්සේකින් හෝ බෝධියෙන් හෝ ඒ බෝධිය ගාව තියෙන බුදු පිළිමෙන් හෝ ඒ බෝගහට අධිගෘහිත දෙවියෙකුගෙන් බලයකකින් හෝ යමක් යාඥා කරනවා නම් ඉල්ලනවා නම් යදිනවා නම් පතනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒක රාගයෙන් සහ ද්වේෂයෙන් මෝහයෙන් කරන වැරදි දෙයක්. ඒක බෝධි පූජාවක් වෙන්නේ නැහැ. ඒක පංචස්කන්ධයම උපාදානය කරගන්නට රාගයෙන් සහ මෝහයෙන් කරන යදීමක් එක වැඳීමක් එක පැතීමක් ප්‍රාර්ථනා. ඒක කිසිසේත්ම බෝධි පූජාවක් නෙමේ, භක්තියෙන් කරන වැරදි වැඩ. දැන් සමහර කෙනෙක් හිතන්නේ ඉඩ තියෙනවා තමන්ගේ රෝගියෙක් ඉන්නවා, ලෙඩ වෙච්ච කෙනෙක්. මේ වගේ අවස්ථාවල තමා බොහෝ දුරටම බෝධි පූජා කරන්නේ. මේ වගේ අවස්ථාවල තමන්ගේ හිත පිරිසිදු කරගෙන නික්ලේශී තත්වයෙන් තමනුත් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා සත්‍යක්‍රියාවක් පතුරවලා ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ උපකාරයක් සරණක් පිළිසරණක් අවශ්‍ය ඒ රෝගියාට හෝ ඒ අසරණ තත්ත්වයට පත් වූ පුද්ගලයාට හෝ මේ සත්‍යක්‍රියා බලයෙන් එයාටත් ඒ අයටත් නිරෝගී වේවා, සුවපත් වේවා, යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා කියන එක නියම නිවැරදි බෝධි පූජාවකින් අපිට නික්ලේශී සිතකින් කරන්න පුළුවන්. ඒ අනුව අනුන්ට යහපතක් කරන්නට, සිතක් ශාන්තියක් සහනයක් පුතන් කරන්නට පුළුවන්. හැබැයි එතෙන්ට ගිහිල්ලා අර කාලිකෝවිලට ගියා වගේ පොල් ගහන්න, ශාප කරන්න, වස්කවි කියන්න, සෙත්කවි කියන්න මේවා කළොත් ඒවා වැරදි. අර ග්‍රහ පූජා කරන එක දැන් අද හවස රේඩියෝ එක අහන්නකෝ, නෙට් එපෙම් සිරසාරවැමීම අර මේ බෝධි පූජාවේ මොකද්ද කියන්නේ කවිය? අර බෝධියේ දළු පාටින් බ්‍රහස්පතිගේ අපල දුර්වේවා, බුදගේ අපල දුර්වේවා, සෙනසුරු අපල, ඕවා මේ කපුරාලලගේ ආඥා මිසක් බුද්ධ පූජා බෝධි පූජා නෙමේ. ඕවා තමා පෘථග්ජන පුද්ගලයන්ගේ අර තියෙන වැරදි දේවල්. ඔයන් තමා ධර්මය යටපත් වෙලා වැහිලා නිවන දුරු වෙන්නේ. ඕවා තමා අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර හැටියට, අභි සංකාර හැටියට නිවනට බාධා කරන්නේ. ඉතින් ඒවා බෝධි පූජා නෙමේ, නියම නිවැරදි ආකාරයට ඕනෑම බෞද්ධයෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතෙත් විනාඩි 5කට රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව සත්‍යක්‍රියාවක් කරලා ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන්න. එකම තමයි බෝධි පූජා. හොඳයි එහෙනම් මම හිතන්නේ අද දැන් මෙතනින් අවසානයි. හිට උදෙත් හිට හවසත් තවත් ප්‍රශ්නහන්න අවස්ථා දෙකක් තියෙනවා. අනිද්දා උදේවරුවෙත් තියෙනවා අපේ සේනාපති ස්වාමීන් වහන්සේ හෙටත් දවල් එකට ධර්ම දේශනාවක් කරයි. අනිද්දා සිකුරාදා මේ වැඩසටහන හවස්වරුවේ අවසන් කරනවා සමාලෝචන වැඩසටහනක් කරලා ඒක පිළිබඳව හෙට ප්‍රකාශයක් කරනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධම්මඤ්ඤාතීනං හෝතු සුඛිතා හුන්තු ඤාතයෝ. ඉදම්මඤ්ඤාතීනං හෝතු සුඛිතා හුන්තු ඤාතයෝ. ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හුන්තු ඤාතයෝ. ඉමිනා පුඤ්ඤකම් අමේවාන සමාගමු සතන් සමාගමු හෝතු යාව නිපානපත්තිය. හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා.